අපි එහෙමනම් දැන් මේ වෙනකන් කතා කරගෙන ගියේ සංදි පාඩම නේද? මුලින්ම අපි මොනවද කතා කරේ? ඊටත් කලින් මුලින්ම මොනවද? මොන කාණ්ඩයේද ඒකට කිව්වේ? සංඥා කාණ්ඩය. ඒක ඉවර වෙලා ඊට පස්සේ පටන් ගත්තේ සංදි කාණ්ඩය. සංදි කාණ්ඩයේ අපි මේ වෙනකම් මොනවද කතා කරේ? සරසම්. සරසන්දියක මොකද්ද තියෙන ලක්ෂණේ? කොහොමද පිහිටන්නේ? කොහොමද තිබුණොත් ඒක සරසන්දියක් කියලා අපි කියන්නේ? විමල ජීවාශ්. සර. සර දෙකක් සංදි වෙනවා. එහෙමද? දෙකක් එකතු වෙනවා. එහෙමද? එහෙම සර දෙකක් තියෙන අවස්ථාවක තමයි සරසන්දිය කියන එක යෙදෙන්නේ. සමහර විට ගලොප් වෙනවා, ඒ අතරට වෙන ව්‍යංජන ආගම වෙනවා, ඒ වගේ වෙන විදි ටිකක් අපි කතා කළා. ඊට පස්සේ දැන් අපි අද කතා කරන්න යන්නේ ව්‍යංජන සංදි. ඒක ව්‍යංජන සංදියක කොහොමද පිහිටන්නේ? ව්‍යංජන සංදියක් වෙද්දී වෙන අවස්ථාවක සාමාන්‍ය කොහොමද පිහිටන්නේ? වචනයක් තියෙනවා. සරේකින් අවසන් වෙන්නේ නැති වචනක් තියෙනවද පාලි භාෂාවේ? ඇත්තම නැද්ද? ව්‍යංජනයකින් අවසන් වෙන වචන පාලි භාෂාවේ නැද්ද? නිග්‍රහිතයෙන් ඉවර වෙන වචන තියෙනවා. නිග්‍රහිතයත් ව්‍යංජනයක්. නිග්‍රහිතය කියන්නේ ව්‍යංජනයක්. ව්‍යංජන අතරට තමයි දාන්නේ. නමුත් ඉතින් ඒ නිග්‍රහිතය හැර වෙන ව්‍යංජනයකින් අවසන් වෙන වචන පාලි භාෂාව වෙන්නේ. එහෙමනම් මේ මොකක්ද? මේ දී ව්‍යංජනයකින් ඉවර වෙලා මෙතන කච්චින් කියලා. ඔය ඉතරේ වෙන් කරලා අපි එහෙම ලියද්දි ලියනවා ව්‍යාකරණී පද හැදීම් වලට. හැබැයි ඒ වුණාට ඒ වගේ වචන බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා මතක තියාගන්න තියෙන්නේ දැන් අපි මේ වගේ ලියන්නේ මේ පදයක් හදාගන්න මිසක මේ විදිහේ ව්‍යංජනයෙන් අවසන් වෙන නිග්‍රහිතය හැර ව්‍යංජන වලින් අවසන් වෙන වචන බුද්ධ දේශනා වෙන්නේ.
හලන්ත කියනවා.
ඔව් හලන්ත කියලා කියන්නේ හලන්ත ශබ්ද පාලි භාෂාවේ නැහැ. නිග්‍රහිතාන්ත ශබ්ද තියෙනවා. කිං ශබ්දය හරි නේද? හරි එහෙමනම් අපි දැන් අද ව්‍යංජන සංදි පටන් ගන්න යන්නේ. එතකොට කොහමද තියෙන්නේ? ස්වරයක් තියෙනවා, පස්සේ ව්‍යංජනයක් තියෙනවා. ස්වරයකින් අවසන් වෙන වචනයක් තියෙනවා, ව්‍යංජනයකින් පටන් ගන්න වචනයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක මෙන්න මේ කියන ව්‍යංජන සංදි කියන කොටස අපිට එනවා. ඉතින් බලන්න පළවෙනි එක මේ විදිහටද තියෙන්නේ. සෝ භික්ඛු කියලා තියෙන්නේ නේ. ඔව් මේ ඔක්කොගෙම එතකොට ඒ ලක්ෂණේ තියෙනවා. අපි එහෙනම් බලාගෙන යමු කොහොමද මේක යෙදෙන්නේ කියලා නේ. තව මේ වෙනකන් කතා කරපු ඒ වගේ ගැටලු තියෙන එක මන්ට අහන්න බලන්න. මේ වෙනකන් කියපු කොට මොකේද?
අබ්බංගතුගේ
ලෝකෙ හැදෙන. එහෙම පද බුද්ධ දේශනාවේ නැති නිසායි එහෙම හැදෙන්නේ නැත්තේ. අභිහට අබ්බා ආදේශය වෙනවා. ඒකට අභි අපි හිතමුකෝ මේ උදාහරණෙම ගත්තොත් අභි උග්ගතෝ කියන එක. අබ්බුග්ගතෝ කියලා නේ හැදෙන්නේ. අභි කියන එකේ යන්නේ හැමතිලා උග්ගතෝ කියන එක අයින් කරනවා. උයන්. එතකොට අභිග්ගතු එහෙම පදේ නැහැ. ඒකයි හේතුව. එහෙම පදේකුත් තිබුණා නම් බුද්ධ දේශනාවේ ඉතින් එහෙමත් කරන්න පුළුවන්. හරි නේද? එහෙනම් අපි බලාගෙන යමු. ව්‍යංජන සංදි. ව්‍යංජන සංදි කියනු ලැබි. ව්‍යංජනේ ඉති අධිකාරෝ. ව්‍යංජනේ යන පදය අධිකාර කරනු ලැබේ. එහෙම නැත්නම් මතු සූත්‍රය හා සම්බන්ධ කරනු ලැබේ. කොචි ඉති ඒව. කොචි යන පදයද මතු සූත්‍රයෙහි යෙදේ. එතකොට මේ මොකක්ද කිව්වේ? දැන් ඊළඟ සූත්‍රය ගැන කියද්දී ඊළඟ පද ටික හදාගෙන යද්දී අර අපි කිව්වේ අනුවර්තනය කරගන්නවා කියලා. ඒ සූත්‍රයේ තියෙන වචනවලට අමතරව එකතු කරලා අර්ථ කියන්න ඕන කියලා කිව්වනේ. සමහර පද ටික අපි කිව්වනේ මේ පදත් එකතු කරගෙන අපි සූත්‍රයේ අර්ථ කියනවා කියලා. අන්න ඒ විදිහට මේ ව්‍යංජනේ කියන වචනේයි කොචි කියන වචනේයි දෙකත් ඒ විදිහට ඉස්සරහට සම්බන්ධ කරගන්න කියලායි කියන්නේ ඉස්සරහ සූත්‍රවල. පැහැදිලි නේ? සෝ භික්ඛු කච්චිනු ත්වං ජානේම තං ඉති ඉහ යන මෙහි සන්ධිකාරය කියනු ලැබේ. ලෝ පංච තත්‍රාකාරෝ. එහිදී ලෝ පංච තත්‍රාකාරෝ යන සූත්‍රයයේදී එමකක් දැන් කියන්නේ? දැන් අපි වචන තුනක් හදා ගන්නයි යන්නේ අලුතෙන්. එතකොට වෙන් වෙලා තියෙන වචන යුගල තුනක් තියෙනවා. එතකොට සෝ භික්ඛු කියන්නේ එක වචන යුගලයක්. ඊට පස්සේ කච්චිනුත්වං කියන්නේ තව වචන යුගලයක්. එතකොට ජානේමතං කියන්නේ තවත් ඒ වගේ වචන යුගලයක්. එතකොට මේ ටිකේ පද කොහොමද හැදෙන්නේ කියන එකයි අපි දැන් කතා කරගෙන යන්න හදන්නේ. ඒකට අදාළ සූත්‍රය තමයි දැන් කිව්වේ ලෝ පංච තත්‍රාකාරෝ. අපි ඒකේ අර්ථය කියලා ඉමු. ලෝ පංච තත්‍රාකාරෝ යනු ලෝප විධාන හා ආගම විධාන සූත්‍රයි. ලෝපං යනුද ච යනුද තත්‍ර යනුද අකාරෝ යනුද පදයෝය පද හතරකි. බලන්න පද හතරක් තියෙනවද ඔකේ සූත්‍රයේ? දෙකයි නේ තියෙන්නේ. ඔයව සංදි කරලා තියෙන්නේ සූත්‍රයේ තියෙන්නේ. ඒ පදත් දැන් සංදි කරලා තියෙන්නේ. ඒ නිසා දැන් ඒ නිසා තමයි අපි අර වෙන් කරලා කිව්වේ අර පද එකින් එක වෙන් කරලා කියන්න කියලා අපි අර කිව්වේ නේද? සම්බන්ධෝ පදං චේති පදත්වෝ පද විග්‍රහ. එතන කියද්දි පදං කියලා එකක් කිව්වා. ඒ කියන්නේ පද වෙන් කරලා කියන්නේ කියන එකනේ. පැහැදිලි නේද? කියමු බලන්න මේ ෂඩාකාරයේ දැන් ඉතින් දවස් කීපයක් කියුවානේ ෂඩාකාරයේ මොකද්දවත් මතක තියෙන්න බෑ. මොකද්ද ෂඩාකාරයේ කියන්නේ ක්‍රමහය? ගාථාව දුන්නා නේද ඒක? කියමු බලන්න. එකෙන් එකවත් කියමු බලන්න. පහත්
සම්බන්ධයේ පදිය පදත්ත මිත දාන වේලාව පන්නා.
හරි. ආයම කියනවා.
සම්බන්ධයේ
පදයේ පදාර්ථයේ ඉස්සෝකනාකන්න. පහයි. ඒක පස් ආකාර පද විග්‍රහයයි. ඒවත් ඒව මතක තියෙනවනේ. නැත්නම් මේ ටික කියාගෙන ගියාට ඒ ටික මොකන්නේ මොකද්ද මේ කිව්වේ මේද මෙච්චර වෙලා කිව්වේ මොකද්ද කියලා මතක නැති වුණා මේ විමල ජීවයස් මා කියමු බලන්න ෂඩාකාර කියන්නේ මොකද්ද ඒ ආකාර හය ටික බලාගෙන ඉන්නෝනේ හරි හරි පාවිච්චිත් කීපදෙන් කර කියපු නිසා ඉතින් අපි ඉස්සරහට යමු. එතකොට මේ අපි පද හතරයි කියලා කිව්වා. ඒත් එක්කම කිව්වා මේ මොන විදිහේ සූත්‍ර වර්ගයක්ද කියලා. එතකොට මේ සූත්‍රේ ලෝප සහ ආගම විධාන කියලා කිව්වේ. ලෝප විධාන කියලා කියන්නේ ලෝපයක්. එහෙම නැත්නම් මැකීමක් ගැන විධානයක් කරනවා මේ සූත්‍රයෙන්. ඒත් එක්කම ආගම විධානයකුත් කරනවා. ආගමයක් කියන්නේ මේ දෙකම එකම සූත්‍රයෙන් කරනවා. එකක් මකලා ඒ වෙනුවට වෙන එකක් හරි වෙන එකක් ගේනවා කියන එකයි මෙතන අර්ථය. එක අකුරක් මැකිලා තව අකුරක් අලුතෙන් ඉන්න ඒ සඳහා තියෙන සූත්‍රයක්. පැහැදිලි. ලෝපං යනු අකාරාන්ත පුල්ලිංග
අකාරාන්ත පුල්ලිංග
කිතකාන්ත
කිතකාන්ත
ဒုတိယා ඒකවචනයි
ဒုတိယා ඒකවචනයි
ච යනු නිපාතයි
ච යනු නිපාතයි
తత్ర යනු
తత్ర යනු
නිපාතයි
නිපාතයි
ආකාරෝ යනු අකාරෝ යනු අකාරාන්ත පුල්ලිංග
අකාරාන්ත
කිතකාන්ත
කිතකාන්ත
ප්‍රතමා ඒකවචනයි
ප්‍රතමා ඒකවචනයි.
එතකොට මේ කිවි මොකක්ද? දැන් මේකේ පද හතර වෙන් කරලා ඒවා කොහොමද මේ හැදිලා තියෙන්නේ කියන විස්තරය කිව්වේ. දැන් මේ දේවල් කිතක පාඩම් එහෙම කලින් කරපු අයට තේරෙන්න ඕනේ. දැන් ලෝපං කියනගේ විග්‍රහ වාක්‍ය දෙන්නේ ලුප්්‍යතේති ලෝපං කියන එකයි. ලුප්්‍යති. එතකොට ලොප් වේනුයි ලෝපය කියනවා. ලොප් වේනුයි ලෝපය. නැත්නම් ලොප් කරනු ලැබේ කියන අර්ථයෙන් ලෝප කියන වචනේ හැදෙනවා. එතකොට මොකක්ද මේක? එතකොට හැදෙන්නේ ලුප්්‍යතේති ලෝපං කියන ඒ විග්‍රහයත් එක්ක ඊට පස්සේ න ප්‍රත්‍යක් කිතක න ප්‍රත්‍ය ගන්නවා. එතකොට අන්නේ න ප්‍රත්‍ය එකතු වුණාම ලෝප කියලා වෘදියක් වෙලා ලෝප කියලා පදේ හැදෙනවා. දැන් ඒ ටික අපිට දැනට තේරුම් නැති වුණාට කමන්නේ. දැනට ඒක අවශ්‍ය නැහැ. දැනට මතක තියාගන්න මේ ලෝපං කියන එකේ තේරුම ලෝපං කියන්නේ නාම පදයක්. එතකොට ලොප් වෙනවා කියන එකයි අර්ථය. එහෙම නැත්නම් අදර්ශණීට යනවා කියන එකයි විනාශයට යනවා කියන අර්ථයෙන් ලොප් වෙනවා කියලා කියන්නේ. తత్ర ఆకారు ఈ లొక్కును తెన అయన్నක් එනවා කියන එකයි මේ කියන්නේ. පැහැදිලිද? తత్ర කියන්නේ හි ආකාරයක් වෙනවා. අපි එතකොට මේකේ අර්ථත් කියාගෙන යමු. ව්‍යංජනේ පරි ව්‍යංජනය පරකල්හි කොචි ඇතැම් තැනක සරාණං සරයන්ත ලෝපෝ හෝති ලෝපය වෙයි. එක සරයන්ගේ ලෝපය කියලා කිව්වත් වරදක් නැහැ. తత్ర ලුත්තේ ථානි ඒ ලොප්පු තැන්හි අකාරාගමු අකාර ආගමයක් වී චකාරේන සූත්‍රයේ ච ශබ්දයේ බලයෙන් ඕකාර උකාරාපි ඕකාර උකාරයෝද ආගම වෙත් සපික්කු කච්චිනෝත්වන් ජානේමුතන් යනුවෙන් පද සැකසි කොචි ඉතිකින් සූත්‍රයේ වෘතියේ කොචි යයි කීවේ කුමටද ඇතැම් තැනක යයි කීවේ කුමටද සෝ මුනි යන තැන මෙම සූත්‍රය නොයෙදීම පිණිසයි. හරි. කොට ඔන්න දැන් ඒ සූත්‍රය අපි කියලා ඉවරයි. කොට දැන් මේකේ කෙටියෙන්ම කිව්වොත් මෙතන වෙන්නේ මොකක්ද? මේ පද දෙකේ මුලින් තියෙන ස්වරය ලොප් වෙනවා. වචන දෙක එකතු වෙදී අපි ඉස්සරලා වචන මුල් වචනේ තියෙන අග ස්වරය වෙන් කරගත්තා. කොහොමද? සෝ භික්ඛු කියලා තියෙන්නේ වෙන් වුණාම ස අල්ස යන්න ඕ භික්ඛු කියලා තියෙනවා. ඊට පස්සේ සූත්‍රය මොකද්ද? උබ්බම සූත්‍රයද? ඉතින් කියලත් මතක තියාගන්න නේද? නැත්නම් හැමතැනම කියයි උබ්බ. මොකක්ද ඇහුවොත් කුබ්බම සූත්‍රය. ඇයි හැමතැනම ලියලා මතක තියෙන්නේ ඒක විතරද? ඒක ටික ඩොට් තියලා නේද? දරවාශයෙන් මතක තියාගන්න කුබ්බ මදෝටිත කියලා කියන මේ සූත්‍රයෙන් තමයි එතකොට මුල් ඒ ස්වරය ව්‍යංජනයෙන් වෙන් කරන්නේ. ඊට පස්සේ මොකක්ද කළේ? මුල් ඒ ස්වරය ලොක් කරනවා. මේක සරාසරී ලෝපන් සූත්‍රයෙන් කරන්න බැරිද? මුල් ස්වරේ ලොප් කරන්න. ඔව් ඒකත් තේරුණා. සරාසරී ලෝපන් සූත්‍රයෙන් මේක ලොප් කරන් මන්හන්නේ අර ඕ යන්න ලොප් කරලා තියෙන්නේ උඩ මෙතන. ඒක සරාසරී ලෝපන් සූත්‍රයෙන් කරන්න බැරිද? පිටිපස්සෙන් ස්වරයක් නැති නිසා බෑ. ඔව් මේ සූත්‍රයෙන්මයි ඒක වෙන්නේ. ඒතකොට මේ සූත්‍රයෙන් කාර්ය දෙකක් වෙනවා කියලා කියවනේ. ඒ ඕ අකුර අයින් වෙන්නේත් මේ සූත්‍රයෙන්මයි. ඒ වෙනුවට අයන්නක් ආගම වෙන්නේත් මේ සූත්‍රයෙන්මයි. අන්න ඕ අකුර ලොප් කළා අයන්නක් ගත්තා. ඒ දෙකම මේ සූත්‍රයෙන්මයි. දැන් කියපු සූත්‍රයෙන් ලෝපංච තත්‍රාකාර. ඊවසෙත් මේ දෙක එකතු කරනවා නයි පරං සූත්‍රයෙන් පදේ හැදිනවා සබික්කු. තේරුම මොකක්ද? හරි. එතකොට ඊළඟ පදේ ඒකටම එතනම කියවුණු උදාහරණයක්. ඒ විදිහටම කච්චිනු ත්වං කියන වචන දෙක ඒ විදිහටම එනවා. එතන තියෙන්නේ ඕ යන්නක් නෙවෙයි උයන්නක් අග. ඒ උයන්න ලොප් වෙලා මෙන්න ඒ වෙනුවට ඕ යන්නක් ඇවිල්ලා. එහෙමත් කරන්න පුළුවන් මේ සූත්‍රයෙන්. එහෙම කිව්වද? එහෙම කිව්වද මේ? එහෙම පුළුවන් කියලා. ඔව් බලන්න. කොහොමද කිව්වේ? ඕකාරුකාරා. ආ කිව්වේ මතක තියෙනවා. ඒ කියපුනික තමයි දැන් මේ ඕ යන්නක් ගත්තේ. ඒක මතක තියාගන්න ඕන. මෙතන කියවුණා චකාරේන ඕකාර උකාරාපි. ඕකාරයොත් උකාරයොත් ඒ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ උයන්නක් ලොප් කරලා ඕ යන්නක් ඒ වෙනමට ගත්තා. ඒ දෙක එකතු වුණාම කච්චිනෝත්වං. කච්චිනෝත්වං කියලා පදේ. ඊළඟ පදේ හදලා නැහැ. ඒක ඉතින් ඒ විදියට ඉතින් හදා ගන්න පුළුවන් ඊළඟට. නේද? කොහොමද තියෙන්නේ? ජානේම තං ජානීම තං කියන වචන දෙක. ජානීම තං තේරුම ඒ දනිමු කියන එක. ඒ ඔක්කොම ඉතින් තේරුම් ඒවා හැමතැනම කියන්න බෑ. සමහර ඒ වගේ අර්ථ අපිට කියන්න බෑ වාක්‍යයක නැතුව. කොහොමද ඒකේ අර්ථය කියලා. එතකොට ජානීම කියන එකේ අග තියෙන අයන්නක්. ඒ අයන්න ලොප් වෙලා වචනේ බුද්ධ දේශනාවේ තියෙන ජානීමුතං උයන්නක් ඇවිල්ලා. අයන්න ලොප් වෙලා ඒ නිසා අයන්න වෙනුවට උයන්නක් ගත්තා. හැදෙවි. ඒ නිසා අයන්න ලොක් වෙලා උයන්නක් ආවා. එතකොට ජානීම කියලා තිබුණ එක ජානීමු කියලා පදේ. ජානීමු තං අර්ථය වෙනස් වෙනවද? නෑ, අර්ථය අරකම තමයි. එතකොට එතන අන්න උයන්නක් ගත්තු විදිය. අර ඒ ඔය වගේ පද තියෙන දැන් ඒ උදාහරණ ටිකක් තමයි ඔය පිළිවෙලින් පෙන්වන්නේ. චකාරයෙන් ඕකාරයකුත් උකාරයකුත් වෙන අවස්ථා දෙකට උදාහරණ දෙකක් තමයි ඊළඟට පෙන්නේ. පැහැදිලි ඇති. කොමන හරි ගැටලුවක් තියෙනම් මේ සූත්‍රේ අහමු බලන්න. මොකේද? එහෙම පිළිවෙලක් නැහැ. ඉතින් දැන් බුද්ධ දේශනාවේ තියෙන විදිය අනුව තමයි ප්‍රශ්නේ ටිකක් හැදිනවද? එහෙම නිශ්චිත කතාවක් නැහැ අස්ම. අයන්නකට උයන්නක්ම එනවා කෝ එහෙම නිශ්චිතව කියලා නැහැ. ඕකේ මේ තැන්වලයි නිශ්චිතව තැන් කීපයකයි යෙදෙන්නේ කියන එක ගැන කියනවා මේකෙදී. මේ ටික යෙදෙන්නේ ඒතත ශබ්ද වලදී තමයි මෙන්න මේ ඕකාරයට අකාරය වෙන්නේ කියන එක. ඒක ඒ කිව්වෙත් හැබැයි ඕකාරය වෙන තැන්වල ඕකාරය ලොප් වෙන තැන්වලට උදාහරණ විතරයි ඔය කියන්නේ. ඒතත ශබ්දවල කියන කතාව. එතකොට අනෙක් ඒවා ගැන එහෙම කියන්නේ. එතකොට මේ උකාරයක් වෙන ලොප් වෙන තැන් ඒවා මොකක්ද කියන්නේ? අර ඕ යන්නත් මුලින් ඕ යන්නත් තිබිලා ලොප් වෙලා ඕ යන්න වෙනුවට අයන්න ඉන තැන් තමයි අර නිශ්චිතව කිව්වේ. ඒතත ශබ්ද දෙක. අනිත් ඒවාට නිශ්චිතව කියන්නේ නැහැ. හරි නේද? අපි එහෙනම් තවමන
මේ අයන්න නම් උයන්න, උයන්න නම් ඔයන්න, ඔයන්න නම් අයන්න. ඒක
තේරුණා. එහෙම රීතියක් නැහැ කියන්නේ තේරෙන්නේ. කියවලා බලන්න හොඳට.
ආගම නීමේදී ලොප්පන අපර ඕ යන්නක් නම් ආකාරයේද, යන්නක් නම් ඕකාරයේද, අයන්නක් නම් උකාරයේද වශයෙන් ආකාරයෙන් ආගම
නීති. මේකක් හැබැයි දැක්කේ නැහැ මං කොයිවත්. මං තවත් ටිකක් ඒක බලලා කියන්නම්. එහෙම සඳහනක් නම් දැක්කේ නැහැ. නේද? එහෙම එකක් කොයිවත්.
හොඳට බලන්න මේ සූත්‍රයට මේක එහෙම තියෙනවා.
ඔව් මේ උදාහරණ තුනේ නම් එහෙම තමයි. ඔකෙදී අපි බලමු තව ඊට අමතර විස්තරයක් වෙන ඉතින් මං ඊගෙන අපහු බලලා කියන්නට පුහුණුවත් විස්තරයක් තියෙනවා. හරි, ඊට ඒකෙන් අපි බලලා කියන්නම් තව ටිකක්. හරි, වෙන උදාහරණත් ගොඩක් පෙන්නලා නැහැ අනිත් පොත්වලත් ඒක. හරි, දැනට ඒ නිසා එහෙම නිශ්චිතව කියලා නැහැ කියලා දරාගත්තම හරි කොහොමද වෙන්නේ කියලා, මේකට මේකමයි කියන කතාවක් නිශ්චිතව කියලා නැහැ කියලා. අපි එහෙමනම් ඊළඟ සූත්‍රේ කතා කරගෙන යමු. උඝෝසෝ ආඛාතං ඉති ඉහ යන මෙහි සන්ධිකාරේ කියන ලදී. ද්වේභාවෝ තානේ ඉති ඒව වේභාවෝ ථානේ යන් මතු සූත්‍රෙහි යෙදේ. වග්ගේ ඝෝසා ඝෝසානං තතිය පඨම. එහිදී වග්ගේ ඝෝසා ඝෝසානං තතිය පඨම යන සූත්‍රය යෙදේ. මෙය ද්විත්ත විධාන සූත්‍රයකි. වග්ගේ යනුද ඝෝසා ඝෝසානං යනුද තතිය පඨමා යනුද පදයෝය පද තුනකි. වග්ගේ යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත සප්තමී ඒක වචනයි. ඝෝසා ඝෝසානං යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත චට්ටි බහු වචනයි. තතිය පඨමා යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා බහුවචනයි. මේකට ද්වේ භාව කියන පදේ අනුවර්තනය කරගන්න ඕන. එහෙම නැත්නම් අර උඩින් කිව්වනේ ද්වේ භාවෝ ඨානී කියන වචන දෙක මේකට ගන්න කියලා. මේ සූත්‍රය කියන කලින් අපි කිව්වා මේකේ තියෙනවා පේනදී ද්වේ භාවෝ ඨානී ඉති ඒව ඉත්වේව කියලා. ඒ කියන්නේ ද්වේ භාවෝ ඨානී කියන මෙන්න මේ පද දෙක මේ සූත්‍රයේ අර්ථ කියද්දි එකතු කරගෙන අර්ථ කියන්න කියන එකයි තේරෙන්නේ. අපි එතකොට මේ දෙකත් එකතු කරලා අර්ථ කියමු. වග්ගේ වර්ග ව්‍යංජනයක් පරකල්හි ඨානී සුදුසු තෙන්හි ඝෝසා ඝෝසානං ඝෝස අඝෝෂ අක්ෂරයන්ත තතිය පඨම තුන්වෙනි පළමුවෙනි අක්ෂරයෝ ද්වේ භාවං ද්විත්තයට පැමිණෙත්. මේ කිව්වේ මොකක්ද? අපි ඒ ටික කියලා ඊට පස්සේ මේකේ වෘත්තියත් කතා කරලා ඉන්නකො. වග්ගේ වර්ග ව්‍යංජනය පරකල්හි ඝෝසා ඝෝසානං ඝෝෂ අඝෝෂ ඌ චතුත්ථ ဒုတိယානං වර්ගයේක හතරවෙනි දෙවෙනි අක්ෂරයන්ට වර්ගයේක තබ්බග්ගේ
ඒ
වර්ගයෙහි
තතිය
පඨම
තුන්වෙනි
පළමුවෙනි අක්ෂරයෝ යථා සංඛ්‍යං අනුපිළිවෙලින් යුත්තේ ථානි සුදුසු තෙන්හි විත්තං යන්ති විත්තයත යත් උග්ඝෝසෝ යන්වින් පදයක් සැකසේ රස්සේ ආඛාතං යන තැන ආකාරය කෙටි වූ කල්හි අක්ඛාතං අක්ඛාතං යන්වෙන් පදයක් සැකසේ හරි. මේ සූත්‍රයෙන් අපි දැන් කතා කරේ මොකක්ද? මේ ද්විත්තයක් කරන විදියක් ගැන. ව්‍යංජනයක් ද්විත්ත කරන රීතියක් තමයි මෙතන කතා කරන්නේ. එතකොට මොකක්ද මේ කියන්නේ? එතකොට මේ ද්විත්ත වෙද්දී අපි උදාහරණයකින්ම ගමු. උග්ඝෝසෝ කියන වචනේ තියෙනවා. උග්ඝෝසෝ උග්ඝෝස කියන වචන දෙක මහා පෙත්තේ උඩම ලියලා තියෙනවා. එතකොට මේ වචනයේ පිටිපස්සෙන් තියෙන්නේ ගෝස කියන වචනේ අපි වෙන් කරලා ලියුවොත් කොහොමද? ගෝස කියන එක වෙන් කළොත් ඉන්නේ මහත් ප්‍රාණ හල් ගයන්න ඕයන්න ඊට පස්සේ සයන්නනේ. දැන් මෙතන තියෙන මෙන්න පේනවා. ඒකට මහ ප්‍රාණ ගයන්නක් තියෙන්නේ. මහ ප්‍රාණ ගයන්න වර්ගයේ කීවෙනි අකුරද බලන්න පොඩ්ඩක්. හොඳ වෙලාවට අරකට තියෙනවා නේ. බෝඩ් එකක් තියෙනවා නේද? හතරවෙනියට තියෙන්නේ. ඒකට මේ සූත්‍රයෙන් කියන්නේ මහ ප්‍රාණ අකුරක් තියෙන තැනකදී දැන් වර්ග අකුරු වල දෙවෙනි අකුරක් හෝ හතරවෙනි අකුර මෙතන පිටිපස්සෙන් තියෙනවා නම් ස්වරයකට පිටිපස්සෙන් ස්වරයක් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා වර්ගයක හතරවෙනි අපි අනිත් පැත්තටම ගියමුකෝ දෙවෙනි හෝ දෙවෙනි හතරවෙනි අකුරු වලින් එකක් තියෙනවා. මේ අකුරක් මෙහෙම තියෙනවා නම් ඒ වගේ තැනකදී මේක ਦਿੱත්ත වෙද්දී මේ අකුර ਦਿੱත්ත වෙද්දී මේක මුලට එන්නේ දෙවෙනි අකුර තියෙනවා නම් පළවෙනි අකුර. කියන්නේ 1යි 2යි කියලා තමයි ඒකට අකුර දෙක හැදෙන්නේ. ඊට පස්සේ හතරවෙනි අකුර තියෙනවා නම් 3යි 4යි කියලා එන්නේ නැහැ. හ්ම්. පැහැදිලි කෙටියෙන් කිව්වොත් මහ ප්‍රාණ දෙයට ඔයිට લેසි මෙතන මහ ප්‍රාණ අකුරක් නේ තියෙන්නේ. දැන් හතරවෙනි දෙවෙනි අකුර කියන්නේ මහ ප්‍රාණ අකුර. මෙතන මහ ප්‍රාණ අකුරක් තියෙනවා නම් ඒ අකුරෙම අල්ප ප්‍රාණ අකුර ද්විත්වය විදියට එනවා කියන එකයි. පැහැදිලි නේද කතාව? අර බලන්න එතකොට අතන ඌ භෝසෝ කියන වචනය එතකොට ගෝසෝ කියන එකේ මහ ප්‍රාණ ගයන්න තියෙන්නේ. එතකොට අලුතෙන් මෙතන මුලට අල්ප ප්‍රාණ ගයන්නක් එනවා. ඒකයි කතාව ඉතින්. ලේසි නේද? හරි ලේසි.
තස්ස වග්ගේ
එතකොට ඒ අක්ෂරයාගේ වර්ගයෙහි දෝදස්ස සූත්‍රය. ඒක දෝදස්ස
සූත්‍රයේ පරද්දේ භාවයේ
තියෙනවා. ඔව්. මේ පරද්දේ භාවයේදී හරි අක්ෂරය තියෙනවා. ත ත බග්ග වුණා ඊට පස්සේ දිට්ඨ වුණා තබ් බග්ග. හරි නේද? එතන මොකක් හරි ගැටලුවක් තියෙද? නෑ. ඊට පස්සේ මෙහෙම ලියපුවාම අපහැදිලි වෙනවා. අපි ඊට වඩා ඒකෙම අල්ප ප්‍රාණපුර මුලට එකතු කරගන්න කියලා ලියාගත්තම මෙහෙම තියෙනවා නම් මෙතන ලියා ගන්නවා අලුතෙන් එකතු වෙනවා අදාළ අල්ප ප්‍රාණ අදාළ අල්ප ප්‍රාණපුර අලුතෙන් එකතු වෙනවා මෙතන මුලට පැහැදිලිවෙන්නට මේ තොට මහ ප්‍රාණ භයන්නක් තිබුණොත් එහෙම මොකක්ද එකතු වෙන්නේ මහ ප්‍රාණ භ තිබුණොත් බයන්න තොට මහ ප්‍රාණ භයන්නක් තිබුණොත් මහ ප්‍රාණ ප තිබුණොත් මොකක්ද එකතු වෙන්නේ ඈ අල්ප ප්‍රාණ භයන්න මහ ප්‍රාණ භයන්නක් තියෙනවා මහ ප්‍රාණ සයන්නක් තිබුණොත් මොකක්ද එකතු වෙන්නේ මහ ප්‍රාණ සයන්න කියලා එකක් නැහැ මං හිතුවේ අල්ප ප්‍රාණ සයන්නක් කියයි කියලා මහ ප්‍රාණ සයිරු නැහැ හරි එතකොට ඊළඟ සූත්‍රය ඊළඟ සූත්‍රයේ නෙවෙයි ඊළඟ වචනේ ආඛාතං කියලා තියෙන්නේ. එතකොට මේ පදේ දැන් තියෙන්නේ මහ ප්‍රාණ කයන්නක් පිටිපස්සේ. ඒ මහ ප්‍රාණ කයන්න දිත්ත වුණාම එතකොට මුලට එන්න ඕන මොකක්ද? නිකං කයන්නේ නැහැ. අල්ප ප්‍රාණ කයන්න. ඒකට නම් කියන්න ඕන. අල්ප ප්‍රාණ කයන්න. පස්සේ කාට හරි වෙන කාට හරි එක කිව්වත් තහ ඊට පස්සේ දැන් අනිත් කයන්න එතකොට ඇඳුම් ඇඳලා දින්නේ දැන් නිකං කයන්න එහෙම කියලා නේ හොඳ නෑ මේ වචන නිකං කයන්න නිකං කම්මැලි වගේ නිකං නේ කම්මැලි වගේ එතකොට එතන දිත්‍යයක් වුණාම ආඛාතං කියලා එක කියවන්න අමාරුයි ඒ නිසා අර දීර්ඝ අයන්න කෙටි කරනවා ඒත් එක්කම බොහෝ සෙයින්ම හැමතැනම නෙවෙයි දීර්ඝව තියෙන තැනුත් තියෙනවා බුද්ධ දේශනාවේ තියෙන බොහෝ වචනවල බැඳි අතුරකට කලින් කෙටිව තියෙන හැමතැනම නෙවෙයි දීර්ඝව තියෙන තැන් තියෙනවා එතකොට සාමාන්‍ය දීර්ඝව තියෙන අකුරු කෙටිත් වෙනවා කෙටි වෙන්න එකට නියත් කලින් සූත්‍රයක් කියන්නේ රත්සන් සූත්‍රය එතකොට ඒ කලින් කියපු ඒ රත්සන් සූත්‍රයෙන් කෙටි වෙනවා එතකොට කියවන්න ලේසියි ආඛාතං කියනකට වඩා අක්ඛාතං කියන එක. හරි. එතකොට ඒකේ අපහැදිලි කමක් නැහැ නේ නේද? වචනේ හඳුනේ. දේශනාවේ තියෙන විදිය නිසා. භාග්‍යතුන් වහන්සේ ඉතින් එහෙම දේශනා කළේ උච්චාරණේ පහසු නිසා වෙන්නේ නැති. එතන දැන් බුද්ධ දේශනාවේ තියෙන්නේ අක්ඛාතං කියලා. එතන අපි දැන් හදාන්නේ අර උඩින්ම දීවේ වාක්‍ය ධින වචන යුක්තං. බුද්ධ දේශනාවේ තියෙන පදයක් තමයි අපි හදාන්නේ. බුද්ධ දේශනාවේ තියෙනවා නම් ගන්න පුළුවන්. එහෙම නැත්තම් බෑ.
අවසරයක් ගන්න. දැන් අපේ ලෝකංක සත්‍යතාවෝ කියන්නේ පද කලිවන් අදකරණය කරන
මේක සමාස පදයක්. ඒ නිසානේ අපි කිව්වේ සමාසයි කියලා. දැන් తත්‍රාකාරෝ කියන එක අර්ථ ගද්දි ඒකේ වෙන් කරලා තමයි පද විදියට දීලා තියෙන්නේ. දැන් తත්‍ර කියන එක සත්ත්වීය අර්ථ නිපාත පදයක් නේ. දැන් මේක ഘോഷ අഘോഷ පදේ එතකොට එකතු කරද්දි ഘോഷෝච අഘോഷෝච ഘോഷ අഘോഷෝ කියලා සමාස කරන්න පුළුවන්. දැන් తත්‍රාකාරෝ කියන එක සමාස කරන්න පුළුවන්ද බලන්න. ඒක සුද්ධ සංදියක් විතරයි සමාස පදයක් නෙවෙයි. තේරුණාද? දැන් සංදි කරන්න පුළුවන්. දැන් අපි කලින් කියලා තියෙනවා මේ සංදි කියන පාඩම වචන දෙකක් නිකම්ම සංදි කර එකතු කරන්නත් යොදන්න පුළුවන්. ඊට අමතරව සමාස තද්දිත කිතක විදියට පද හදද්දිත් යොදන්න පුළුවන්. එතකොට දැන් අපි අර මේ කියපු ഘോഷා ഘോഷානම් කියන පදේ සමාස විදියට හැදුණු අලුත් නාම පදයක්. පැහැදිලිද? එතනදි සංදියක් තියෙනවා තමයි. හැබැයි ඒක අලුත් නාම පදයක් දැන්. ഘോഷා ഘോഷා ഘോഷානම් කියන්නේ අලුත් නාම පදයක්. ഘോഷෝච അഘോഷෝච කියන නිර්වචනී. එතකොට ഘോഷෝච සෝ അഘോഷෝ නේ. ഘോഷෝච അഘോഷෝච. එතකොට ద్వంద සමාසයි. ద్వంద සමාසයෙන් සමාස වුණ අලුත් වචනයක් ഘോഷා ഘോഷ කියන්නේ. පැහැදිලිද? තත්‍රාකාරෝ කියන එක අලුත් වචනයක් එහෙම නෙවෙයි. වචන දෙකක්ම තමයි. ඒ වචන දෙකක් ඒක සමාස කරන්න බෑ. ඒකට නිර්වචනයක් එහෙම දෙන්න බෑ. මෙහෙම සමාසුන්නේ කියලා. නිර්වචනයක් දෙන්න බෑ. වචන දෙකක් හැබැයි සමාස මේ සංදි වෙලා සමාස වෙන්නේ නැහැ. හරිනේ නේද? හරි ඉතරෙන් ලියලා තියෙන හරි නේද? ඉතරහට යන්න. පර සහස්සං අතිප්පකෝ ඉති ඉහ යන මෙහි සංධිකාරය කියන දෙදේ එහිදී කොචි ඕ ව්‍යංජනේ ඉති කොචි ඕ ව්‍යංජනේ යන සූත්‍රය යෙදි කොචි ඕ ව්‍යංජනේ යනු ආගම විධාන සූත්‍රයි කොචි යනුද ඕ යනුද ව්‍යංජනේ යනුද පදයෝය පද තුනකි කොචි යනු නිපාත පදයි ඕ යනු ඕකාරාන්ත පුල්ලිංග අනුකරණ ප්‍රථමා ඒක වචනයි ව්‍යංජනේ යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත සප්තමී ඒක වචනයි. එතකොට මේකේ පද තුනක් තියෙනවා. ඊට අමතරව ආගමෝ කියන පදේ මේකට අනුවර්තනය කරගන්න ඕන. එහෙම නැත්නම් මේ සූත්‍රයේ අර්ථ කියද්දි එකතු කරගන්න ඕන ආගමෝ කියන කොටස. අපි එතකොට ඒ ටිකත් එකතු කරලම අර්ථ කියමු. ව්‍යංජනේ ව්‍යංජනයක් පරකල්හි කොචි ඇතැම් තැනක ඕ ආගම ඕකාර ආගමයක් වෙයි. එතකොට මේ කිව්වේ ඕකාරයක් අලුතෙන්ම එකතු කරගන්න පුළුවන් සූත්‍රයක්. හරි. ඊට පස්සේ කියාගෙන යමු. ඕකාර ආගමෝ මේ සූත්‍රයෙන් ඕකාර ආගමයක් වෙයි. පරෝ සහස්සං පරෝ සහස්සං යයි පදයක් සැකසේ. ගාගනීච යවමදන තරලා සූත්‍රයෙන් ගකාර ආගමයක් වූ කල්හි අතිප්ප ගෝඛෝ අතිප්ප ගෝඛෝ යනුවෙන් පදයක් සැකසෙයි. මේ සූත්‍රයෙන් කියවෙන්නේ කෝකාරයක් අලුතෙන්ම ගන්න විදියක් ගැන. පද දෙක තියෙන්නේ පරසහස්සං. පරසහස්සං කියන එකේ තේරුම ඔව් දහසකට වැඩි කියනවා. එතකොට මේකේ කෙලින්ම මැදට ඕ යන්නක් ගන්නවා. මොකද්ද සූත්‍රය? දැන් මේ කියපු සූත්‍රය. කොචි ඕ ව්‍යංජනි. ඊට පස්සේ මේ පර කියන එකේ තියෙන පූර්වස්වර ලෝප වෙලා පරෝ සහස්සං කියලා පදේ හැදෙනවා. ඒක බුද්ධ දේශනාවේ තියෙන පරෝ සහස්සං කියලා. ඒ ඉතින් පරෝ සහස්සං කියලා මා තියන්නේ වෙයිද? ඉතින් එහෙම තියෙනවා නම් එහෙමත් තියන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ. ඒ නිසා තමයි කොචි කියලා කිව්වේ. එතෙන් තැනක බුද්ධ දේශනාවේ තියෙන්නේ බහුතරයක් මේ විදිහේ පද. පරෝ සහස්සං වික්කූණං හරියටම තේරුම්
පරසහස්සං
ඔව් දහසකට වැඩි නෑ වචන ඔක්කොගේම තේරුම් සමහරට හොයන්න බැරි වි ඔන්න සමහර වචන තියෙනවා ඒකේ තේරුම එතෙන්ද කියන්න වාක්‍යයක් එක්කම ඕන එහෙම නැත්නම් හොයන්න අමාරුයි අංජු ධාතුව වී උපසර්ග ඒවා ගැන දැන් හොයන්න යන්න එපා දැනට ධාම දෙනීම මදි ඒකට ඒකට ධාතු මංජුසාවවත් මතක තියෙනවා පච්චායන ධාතු මංජුසාව වගේ වන්න බැලුවොත් ඊට පස්සේ වී උපසර්ග පූර්ව අංජු ධාතුව එහෙම කියවට දැන් දන්නේ නැහැ එතන ඒකයි දැන් එතකොට එහෙම කියමු තවත් පැටලෙනවා ඒ මොකද්ද කිව්වේ
මේ දැන්
දැනට අපි මේ අපි කොහොමද දැන් මේ ওই කොටසත් ඉස්සරහට වැඩියෙන් නොකිය ඉන්න අදහසක් තියෙනවා දැන් මොකද ඒ ටික කිව්වට සමහර විට පිළිතර දැනීම අඩු නිසා මේ ගැන කියන එකේ කාලේ ගියාට ඒක දැන් පොතකින් හරි බලා ගන්න පුළුවන් නේ. මොකද ඒ කීවට පැහැදිලි වෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මේක දැන් සප්තමී ඒක වචනයි කියලා කිව්වනේ. ඇයි සප්තමී ඒක වචන කියලා කිව්වේ? ව්‍යංජනී කියලා තියෙනවා. ඒකත් දැන් තාම අලුතෙන් ආපු කෙනෙකුට නම් ඒක තේරෙන්නේ නැහැ. දැන් සප්තමී කියන එක තාම කතා කරලා නැහැ. විභක්ති තාම කතා කරලා නැහැ. ඒතෙන් හිමීට බලන්න ඕන මේ ධාතු මංජුසාව බලන්න ඕන. ඔව් ඒකත් තියෙනවා. ତତେ මේ වගේ පොත්වල නම් තත්ත්ව දීපිකාව එහෙම නම් ඒවා වෙන් කරලා කියනවා. ඒක හැම තැනම නම් කියන්නේ ඒ මුලින් එක වතාවක් විතර කියනවා මේ පදේ හැදුනේ මෙහෙමයි කියලා. ආයෙ කියන්නේ නැහැ හැබැයි. දිගට කියන්නේ එහෙම නොත් ඉතින් පොත ගොඩක් ලොකු වෙන නිසා හරි ඊට පස්සේ අතිප්ප ගෝඛෝ කියන වචනේ අර්ථය. එතකොට මේ අතිප්ප ගෝඛෝ කියන්නේ මේක අර්ථය මොකක්ද? කල් ඇතිවම කියන එකයි. මොකද? අවිත දේශන කල් ඇතිව තියෙන අර්ථය. ඒක අපි කියවන්නේ නේද? ඒ නිසා අපව කියන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් අපි මේ විදිහට අපිට පොතේ වෙන් කරලා දීලා තියෙනවා. ඒ නිසා අපි මේ විදිහට හදා ගන්නවා පදේ අතිත්ව කියලා. එතකොට කියන ගේ අර්ථය ඉත උදෑසන කියන අර්ථය. අතිත්ව හරි ඒක ද එතකොට මේ පිළිවෙන්නේ ඕ යන්නක් මේ සූත්‍රයෙන් ගන්නවා. කොචි ඕ ව්‍යංජනේ සූත්‍රයෙන් ඕ යන්නක් ගන්නවා. එතකොට අතිප්පෝ කෝ කියලායි තියෙන්නේ. අතිප්පෝ කෝ ඒ වුණාට බුද්ධ දේශනාවේ තියෙන්නේ අතිප්ප ගෝ කෝ කියලා. ඒ නිසා මේ ඕ යන්නට මුලට තව හල් ගයන්නකුත් ආගම කරගන්න. මේක කරන්නේ යවමදන කරලා ඡාගමා කියන සූත්‍රයේ ච බලයෙන් ගයන්නකුත් ගන්න පුළුවන් කියලා අපි මේ සූත්‍රයේ කියද්දි කිව්වා. අන්න ඒ විදිහට ගන්න ගයන්න මේ. පැහැදිලි. ඒකට කෙලින්ම ගෝ යන්නක් ගත්තත් මේ දෙකම එකතු වුණාම අන්තිමට වෙලා තියෙන්නේ ගෝ යන්නක් එකතු වෙලා. අරුත් මැද මගේ දැනට මේ කෙරෙන්නේ මොකද්ද කියන එක දැන් මුලම අපිට අතරම අර දැනට ලොකුවට මේ වගේ අර්ථ ගැන හිතන්න යන්න ඕනේ. අර්ථය තේරෙන්න අපිට තව ගොඩක් දේවල් දැනගෙන තියෙන්න ඕනේ. ඒක දැනට මේ කියන මේ විදිහට වචන එකතු අකුරු එකතු වෙන හැටි දැනගත්තම මේ සංදිපාඩමේදී ප්‍රමාණවත්. ඒ නිසා අනිත්‍යශුඹුම්බත් අර ටිකක් නේද මේ පොඩ්ඩක් උදව් කරන්න පුළුවන් ළඟ ඉන්න අශුඹුම්බුන්ට. කවුද ළඟ ඉන්නේ? හරි. අතිප්ප ගෝකෝ හල් ගයන්නට ඕ යන්න එක තුනම ගෝ. හරි නේද? එහෙනම් ඊළඟට අපිට මොකද්ද බලන්න තියෙන්නේ? අවසාන සූත්‍රය. ඒ වැඩිපුර උදාහරණ පස්සේ දැනගමු නේද? මදි වගේ දෙකක්. ඒ කියන්නේ මේ දෙකටම ගයන්න කියන එකක් නෙවෙයි, එකක් නේ නේද? ඉතින් වචන දෙකක් හැදුවානේ නේද? වචන දෙකක් හදනවා නේද? තව ඉතින් වචන තියෙනවා. පරෝ සතං, පරෝ සහත්තං එක අපි හැදුවා. පර සතං කියන එක පරෝ සතං වෙනවා. පර සතං පරෝ සතං. හරි, ඊළඟ සූත්‍රයට අපි යමු නේද? අව නද්ධා ඉති අත්‍ර අවනද්ධා යන මෙහි සංධිකාරය කියනු ලැබි. ඕ අවස්ස, එහිදී ඕ අවස්ස යන සූත්‍රයේදී ඕ අවස්ස යනු ආදේශ විධාන සූත්‍රයි. ඕ යනුද අවස්ස යනුද පදයෝය පද දෙකකි. ඕ යනු ඕකාරාන්ත පුල්ලිංග අනුකරණ ප්‍රතමා ඒක වචනයි.
ප්‍රතමා ඒක වචනයි.
අවස්ස යනු.
අවස්ස යනු.
අකාරාන්ත පුල්ලිංග.
අකාරාන්ත පුල්ලිංග.
අනුකරණ.
අනුකරණ.
ඡට්ටි ඒක වචනයි.
ඡට්ටි ඒක වචනයි.
එතකොට මේකට කොචි කියන පදයයි ව්‍යංජනේ කියන පදයයි අනුවර්තනය කරගන්න කියලා කියලා තියෙනවා. අපි පද අනුවර්තනය කරගෙන සූත්‍රයේ අර්ථ කියමු. ව්‍යංජනේ ව්‍යංජනයක් පරකල්හි කොචි තැම් තැනක අවස්ස අව ශබ්දය හට ඕ ඕකාර ආදේශයක් වී
ඕකාර ආදේශයක් වී
ඕ අපි මේකේ වෘතිය කියමු. ඕ අවස්ස ඉති
ඕ
අවස්ස යන සූත්‍රයෙන්
ඕ අවස්ස යන සූත්‍රයෙන්
කොචි ඇතැම් තැනක
කොචි ඇතැම් තැනක
අවස්ස ඕ
අවස්ස ඕ
අව ශබ්දයට ඕ ආදේශ වේවි
අව ශබ්දයට ඕ ආදේශ වේවි
ඕ නද්ධා
ඕ නද්ධා
අව නද්ධා යන පදය
අව නද්ධා යන පදය
ඕ නද්ධායයි සකති
ඕ නද්ධායයි සකති
කොචි ඉතිකින්
කොචි ඉතිකින්
සූත්‍රයේ කොචි යයි කීවේ කුමටද
සූත්‍රයේ කොචි යයි කීවේ කුමටද
එහෙම නැත්නම් ඇතැම් විට යයි කීවේ කුමටද අවසුස්සතු අවසුස්සතු යන උදාහරණයෙහි
අවසුස්සතු යන උදාහරණයෙහි
ඕ සුස්සතු යයි කියමු නොතේදින බැවිනි ඒ කියන්නේ දැන් අවසුස්සතු කියන එක ඕ සුස්සතු වෙන්නේ නැහැ කියන එක කියන්නේ අපි ඉස්සරහට විස්තර කතා කරමු. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? අව කියන පදයට ඕ කියලා ආදේශයක් ගන්නවා. අවහට ඕ පේනව ඇති උදාහරණයක්. අව නද්ධා කියලායි වචන දෙක වෙන් වෙන්නේ. එතකොට අව කියලා කියන පදේ කොහොමද ගත්තේ? එහෙම පදයක් තියෙනවද බුද්ධ දේශනාවේ? يعني වචනයක් තියෙනවද අව කියලා? අව කියලා පදයක්? ඒත් එතකොට අව කියන පදේ එහෙම එක කොහෙවත් අපිට කියවන්න අවුල් නැද්ද? ඔයිට කලින් ඉගෙන ගන්න කාලේ මගත් උපසර්ග පදයක් දෙවෙනි පොත ගෙනල්ලා තියෙන්නේ බලන්න එහෙනම් 128 පිටුව දෙවෙනි 128 පිටුව අපෝ බලා ගන්න ඔව් ඒවා අපි නිපාත කියලා හඳුන්වනවා නාම පදයකට මුලට එදි දැන් නද්ධ කියන පදේ ක්‍රියාපදයකින් හැදෙන කියන්නේ ධාතුවකින් හැදෙන පදයක් නහ ධාතුව නහ බන්ධනි එතකොට ඒ වගේ ක්‍රියාපදෙත් එක්ක යෙදෙනවා නම් අපි උපසර්ගයක් කියලා කියනවා කිතකය අතීත කිතකය තත වෙලුණු කියන අර්ථය ඕ නද්ධ වෙලුණු අන්ධකාරයෙන් වෙලුණාම ආලෝකය නොසොයන්නේ කුමටද කියන එක නේද අන්ධකාරයෙන් ඕ නද්ධා ප්‍රදීපන්න ගවෙස්සක අන්ධකාරයෙන් වෙලිලා ඉද්දි ආලෝකයක් හොයන්නේ නැත්තේ ඇයි? එතකොට මේකේ අව ශබ්දයට ඕ ගත්තා. හරි ලේසි ඒක නම් ඕ නද්ධා කියලා වචනේ හදුවා. ලේසි. එතකොට ඊට පස්සේ කිව්වා අවසුස්සතු කියන වචනයක් කොචි කියලා කිව්වේ ඇයි කියලා ඒකට උදාහරණයක් දුන්නා අවසුස්සතු. ඒ කිය එතන කියන්නේ මේ සූත්‍රයේදී කිව්වනේ ඇතැම් තැනක තමයි මේ අව තියෙන තැනට ඕ ගන්න කියලා. එහෙම නැතුව හැම වෙලෙම ගන්න එපා කියන එකයි මේ කියන්නේ. හැම වෙලෙම තියෙන දකින දකින හැම තැනකම අව කියන එකට ඕ දාලා එක අගුරක් අඩු වෙනවා නේ කියලා එහෙම ලියන්න බෑ. තේරුණා නේද? අවබෝධය කියන එක එහෙම ඕබෝධ. එහෙම කියන්න බෑ. ඒකට නැත්තම් ඒක නිසා මේ හැම තැනම එහෙම කියන්නේ. මට ඒක නිසා තමයි කිව්වේ ඇතැම් තැනක. ඒ නිසා අපි කලින්ම මුලින්ම ඒ කියපු ප්‍රීතිය මතක තියාගන්න ඕන ජින වචන යුක්තංගි. මේක බුද්ධ දේශනාවේ තියෙන පදයක් නම් තමයි ඒ ආදේශය ගන්න පුළුවන්. එහෙම එහෙම තියෙනම් ඒ පදේ හදා ගන්න පුළුවන්. ඒකට මේ විදිහට ඕනද්ධා කියලා වචනයක් තියෙනවා. හරි නේද? එහෙමනම් එතන ඉවරයි නේද? ඔව් ව්‍යංජන සංදි ඉවර. මොකද ඕනද්දා කියන්නේ? එහෙන්නේ
මන්දා කියන්නේ පූර්ව ක්‍රියාවක්.
නැ කීතක පදේ. පූර්ව ක්‍රියාවන්නේ අතීත ක්‍රියාවක්.
දැන් අයිතුල අවස්තු
සුසු කියන්නේ ඒක පදේ අවස්තු සුසු කියන්නේ අව එකතු කිරීම සුසු.
ඒක මේ අර සුසු කියන
එක නේ. ඒක ඉතින් එකතු ගන්න කියන්නේ ක්‍රියාපදයක්. ඒක පද හදන්න කියන්නේ ඒක ආඛ්‍යාත පාඩමේදී එන්නේ. ඒක ක්‍රියාපදයක්. මෙතන ඒක පෙන්වෙන්නේ මේ පදේ හදන හැටි පද හදන්න නෙමෙයි. මෙතන පෙන්වුවේ ඒ තැන් වල හිම වෙන්නේ නැහැ කියන එක කියන්නේ. ඕ යන්නක් ඉන්නේ නැහැ කියන එක කියන්නයි මෙතන කිව්වේ.
අතන සූත්‍රයේදී
ඕ අවස්ස කියලා නේ කියන්නේ. ඕ අවස්සේ කියලා කියන්නේ නෑ. අවස්සේ නෙවෙයි වචනේ ඕ අවස්ස. ඒ ඒකාරය ඇවිල්ලා තියෙන්නේ ඕ අවස්ස ඉති කියන දෙක එකතු වෙද්දී යන්න ඒ යන්නක් වෙනවා. ඕ අවස්සේ ඉති. සන්ධිය. සන්ධිනේ කරුවා. ක්‍රියාපද ඇතුළේ සන්ධි තියෙනවා. අබ්බුග්ගච්ඡති අපි උග්ගච්ඡති. ඒක ක්‍රියාපදය. ඒකෙදිත් සන්ධි පාඩු මියදෙනවා. මේ නාම පදවලදී විතරක් සංදී දෙනවා කියලා කතාවක් නැහැ. දැන් ක්‍රියාපදවලදීත් සංදි පාඩම යෙදෙනවා දැන්. අපි අර කතා කරපු අබ්බෝ අභි සූත්‍රය අබ්බුග්ගච්ඡති කියන ක්‍රියාපදේ හදත් යෙදෙනවා. අභි උග්ගච්ඡති. ඊට පස්සේ අභිහට අබ්බ ආදේශයක් ගන්නවා අබ්බෝ අභි සූත්‍රය. ඊට පස්සේ අබ්බෝ උග්ගච්ඡති. ඊට පස්සේ සංදි කළාම පූර්වස්වර ලෝපයයි අබ්බුග්ගච්ඡති. මනං ව්‍යංජන සංදිත් ඉවරයි. කලි විවේකයක් ඕන වේවි. තව ටිකක් පුළුවන් වගේ නේ. නිග්‍රහිත සංදිත් ඉවර කරලා පහ විතර වගේ. පොඩි වෙලාවයි නේද ගියේ. ඔන්නේ එහෙනම් අපි ඊළඟ කොටසත් හැම යමු. වැඩි වෙලාවක් ගියේ නැති නිසා අපි ඒ ටික දිගට බලමු. හරි, ඊට පස්සේ අපි එහෙමනම් දැන් නිග්‍රහිත සංදි ඔක් මේක කලින් කතා කරා හරදී භාවනා මේක කලින් කතා කරගෙන අස්වර සංදිය ආවා. Thank you. හරි අපි එහෙමනම් නිග්‍රහීත සංදි කොටස කතා කරගෙන යමු නේද? නිග්‍රහීත සංදි කියන එක එතකොට යෙදෙන්නේ කොයි වගේ තැන්වලද? පූර්වයේ තියෙන්න ඕන. එහෙම නැත්නම් නිග්‍රහීත සංදි නෙවෙයි. ඉස්සරහට තැනක් එනවා. නිග්‍රහීතයක් සම්බන්ධ එක්ක අවම නිග්‍රහීතේ මොකක් හෝ නිග්‍රහීතේට සම්බන්ධයක් තියෙන්න ඕන. එහෙම කිව්වම හරි නේද? සමහර තැනක නිග්‍රහීතයක් ලොප් වෙනවා. තව සමහර තැනක නිග්‍රහීතයක් ආගම වෙනවා. සමහර තැනක නිග්‍රහීතයක් තියෙද්දි වෙනත් කාර්යයක් සිද්ධ වෙනවා. නිග්‍රහීතේට ආදේශයක් හිමි වෙනවා. අන්න ওই වගේ සිද්ධ වෙන අවස්ථාවලදී තමයි නිග්‍රහීත සංදිය යෙදෙන්නේ. ඒකට නිග්‍රහීතයට පිටිපස්සෙන් මුලින් නිග්‍රහීතයක් තිබිලා පිටිපස්සෙන් ස්වරයක් තියෙන්නත් පුළුවන්. සමහර තැනක නිග්‍රහීතයක් තිබිලා පිටිපස්සෙන් ව්‍යංජනයක් තිබිලා මේ කටයුත්ත වෙන්නත් පුළුවන්. තව සමහර තැනක මුලින් ස්වරයක් තිබිලා ඊට පස්සේ නිග්‍රහීතයක් තිබිලා නිග්‍රහීතයක් ඊට පස්සේ ඉන්නේ. නිග්‍රහීතයක් මුලින් ස්වරයක් තිබිලා ඊට පස්සෙත් ස්වරයක් තිබිලා ඒ ස්වර සංදී යෙදෙන්න පුළුවන් තැනකදී නිග්‍රහීතය යෙදෙන්නත් පුළුවන්. ඊට අමතරව මුලින් ස්වරයක් තිබිලා ඊට පස්සේ ව්‍යංජනයක් තිබිලා ඒ කියන්නේ ව්‍යංජන සංදියක් යෙදෙන්න පුළුවන් ඒ කියවුණු තැනකදී නිග්‍රහීතයක ආගම ආදියක් වෙන්නත් පුළුවන්. ඒකට ඔන්න විදිහේ මේ තැන්වල ඔය වගේ තැන්වල නිග්‍රහීතය සංදී යෙදෙනවා. අපි දැන් ඉස්සරහට කතා කරගෙන යද්දි තේරෙයි. එහෙමනම් කියාගෙන යමු නේද? නිග්ගහීතං ඉති අධිකාරෝ. නිග්ගහීතං යන පදය මතු සූත්‍රයෙහි සම්බන්ධ කරනු ලැබේ. කිං කතෝ සංජාතෝ සංකිතෝ තං ධනං තං මිත්තං ඉති ඉහ යනමෙහි සන්ධිකාරය කියන ලැබේ. වග්ගං තං වා වග්ගේ එහිදී වග්ගං තං වා වග්ගේ යන සූත්‍රය යෙදි. වග්ගන්තං වා වග්ගේ යනු වර්ගාන්ත ආදේශ විධාන සූත්‍රයි. වග්ගන්තං යනුද වා යනුද වග්ගේ යනුද පදයෝය. මෙසේ මෙහි පද තුනකි. එතකොට මේකෙදි මේ කියාගෙන යද්දි මේකේ අර්ථ කියද්දි ව්‍යංජනේ කියන කොටසත් මේකට එකතු කරලා අර්ථ කියන්න කියලා කියනවා. එතකොට එහෙම කියද්දි අපි මේ සූත්‍රයට ඒ කොටසත් එකතු කරලා අර්ථ කියනවා. හරි කියාගෙන යමු. වග්ගේ ව්‍යංජනේ වර්ග ව්‍යංජනයක් පසුව ඇති කලෙහි නිග්ගහීතං නිග්ගහීතය වා ව්‍යවස්ථිත විභාෂා වශයෙන් වග්ගන්තං වර්ගාන්තයක් බවට පැමිණි. එතකොට මේ සූත්‍රයෙන් කියවුනේ වර්ග ව්‍යංජන කියලා අපි කියනවා. අකුරු කීයක් තියෙනවද වර්ග ව්‍යංජන? වර්ගාක්ෂර 25ක් තියෙනවා. ඒ වර්ග අක්ෂරයක් පිටිපස්සෙන් තියෙන අවස්ථාවක තමයි මෙන්න මේ සන්ධිය යෙදෙන්නේ. ඒත් එක්කම මුල් වචනයේ අග නිග්‍රහීතේකුත් තියෙනවා. එතකොට මේ සූත්‍රය යෙදෙන්නේ එතකොට මෙන්න මෙහිම තියෙන අවස්ථාව. මුල් වචනේ එතකොට ඉවර වෙලා තියෙන්නේ නිග්‍රහිතයකින්. නිග්‍රහිතයකින් ඉවර වෙලා පටන් අරන් තියෙන්නේ වර්ග ව්‍යංජනයකින්, වර්ග අක්ෂරයකින්. මේ වගේ තියෙන අවස්ථාවක තමයි බිංදුවයි, ඊට පස්සේ මෙතන බිංදුවක් අගම, පළවෙනි වචනේ අගම බිංදුවක්, ඊට පස්සේ වර්ග අක්ෂරයක් තිබුණොත් තමයි මේ සූත්‍රය දෙන්නේ. දැන් බලන්න හැමතැනම එහෙමද තියෙන්නේ කියලා. උදාහරණ ඔක්කොගේම අර කලින් කියපු පද ඔක්කොගේම එහෙමද තියෙන්නේ? ඔය එහෙම නැත්තම් මේක හදන්න බෑ ඒකයි. වර්ග
අක්ෂර දීවට තමයි සාර්ථක. අනිත් එක පහයි.
ඒවා වර්ග අක්ෂර නෙමෙයිද?
ඒක නෙමෙයි තමයි ඒ
කියනවා. ඔව් ඒකත් වෙනවා. ඉස්සරහට මම කියන්නම් මේක. හරි. ඒකට වර්ග අක්ෂරයක් කියපුවහම මේ 25ම අදාළයි. 25න් කෝක තිබුණත් ඒ වර්ග අක්ෂරයක්ම තමයි. හරි අපි උදාහරණයක් කියන්නම් ඉස්සරහ. වර්ග අන්තයක් තමයි බිංදුව වෙනුවට එන්නේ වර්ග අන්තය. අන්තිම අකුර. එතකොට මේ බිංදුව වෙනුවට දැන් මෙතන ක වර්ගයේ අකුරු පහෙන් එකක් තිබුණොත් බිංදුව වෙනුවට එන්නේ ng අකුර. ඒකේ හල් අකුර, හල් අකුර. පැහැදිලි? එතකොට මෙතන හැබැයි ng අකුරක් තියෙන්න බෑ. ඉතින් ඒකෙන් පටන් ගන්න අකුරු නෑ. පටන් ගන්න වචන නෑ. ඉතින් අනිත් වර්ගාන්ත අකුරු එන්න පුළුවන්. ඤයන්නක් තියෙන්න පුළුවන්. එහෙම આવොත් මෙතෙන්වත් ඤයන්නක්මයි එන්නේ. මයන්නක් මයන්නකින් පටන් ගන්න වචනයක් තිබුණා මෙතෙන්වත් ඒ වර්ගයේ අන්තය අකුර වෙනවට වර්ගාන්තයක් නෑ. මයන්නක් ආවා කිය මයන්නකින් පටන් මෙතන මේ වචනේ මයන්නෙන් පටන් ගන්න. මයන්න අයිති මොන වර්ගයකටද? මයන්න අයිති මොන වර්ගයකටද? අප වර්ගිනේ. ඔය වර්ගී නේද? කොට ප වර්ගයට තමයි අයිති මයන්න. එහෙමනම් මේ බිංදුව වෙනුවට එන්න ඕන මයන්න. මේ ප වර්ගයේ අන්තිම අකුර මයන්න. කොට උදාහරණයකුත් මේකේ තියෙනවා. තං මිත්තං. මිත්තං කියන පදේ අපි ඉතරහට දොටිය කියද්දි තේරෙයි. හරි. කියාගෙන යමු. එතකොට මේකේ වෘතිය වග්ග ව්‍යංජනේ පරි වර්ග ව්‍යංජනයක් පසු ඇති කල්හි බින්දුස්ස බින්දුවහට වා විවස්ථිත විභාෂා වශයෙන් තබ් බග්ගන්තෝ හෝති. ඒ මොකද්ද? ඒ වර්ගයේ අන්ත අක්ෂරය වෙයි. නැත්නම් ඒ වර්ගයේ අන්ත අක්ෂරය ආදේශ
වෙයි.
කිං කතෝ සංජාතෝ සන්තිතෝ තන් ධනං තම් මිත්තං යනුවෙන් පද සැකසේ. ඉතින් අර කලින් මේ දැන් මොකද්ද කිව්වේ? එතකොට අර වර්ග අකුරු 25 අතරින් එකක් මෙතන තියෙනා ඒව අදාළ අකුරේ වර්ග අන්තය මේ බිංදුව විදිහට එනවා. පැහැදිලියද? එතකොට කියමු බලන්න, බෝඩ් එක බලන්නේ නැතුව මම අහනවා අකුරක්. එතකොට ඒක මොකක්ද ඉන්නේ කියලා මට කියන්න ඕනේ. දැන් පිටිපස්සේ තියෙන අකුර මම කියනවා, ආදේශ වෙන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ. ඡයන්න ච ඡයන්න තිබ්බොත් මොකක්ද ආදේශ වෙන්නේ? මොකද්ද? ඇයි? චච ජජ ඤ ඤයන්නෙන් තමයි ඉවර වෙන්නේ. ඒ වර්ගය ඉවර වෙන්නේ ච වර්ගය ඉවර වෙන්නේ ඤයන්නේ. ඒ නිසා ඤයන්නක් එන්නේ. මෙතන එතකොට තියෙන්නේ ගයන්න, මහ ප්‍රාණ ගයන්න. එවනම් මේකේ එන්න ඕන මොකද්ද? කියන්න අමාරු අකුර. ng අකුර. ඊට පස්සේ මෙතන තියෙන්නේ බයන්න. මෙතෙන් දෙන්න ඕන මයන්න. තල මෙතන තියෙන මූර්ධජ නයන්න. මෙතෙන් දෙන්නේ මොකක්ද දෙන්නේ නැහැ. එහෙම වචනයක් තිබුණොත් එහෙම වචනයක් මට මතක නැහැ මූර්ධජ නයන්න පටන් ගන්න. එන්න ඕන මූර්ධජ නයන්නමයි. ඔව් ඒක නෝ. මූර්ධජ නයන්න පටන් ගන්න අකුරු මතක යන්නේ. වචන මූර්ධජ නයන්න පටන් ගන්න. තිබුණත් ඒකෙන්. ඒත් අන්තිම අකුරම තමයි යන්නේ. මේ රීතිය එහෙමමයි යන්නේ. ඒක තමයි රීතිය. ඉතින් ඒකත් වර්ග අකුරක් නේ. එහෙම ගන්න පුළුවන්. දිත්තේ කරන්නත් පුළුවන්. දිත්තේ කරත් වරදක් නෑ. ඉතින් මේකෙන් ගත්තත් වරදක් නෑ. ඒ කරලා ඉන්නේ හිතේ ලොක් කරන්න ඕනේ හිමුණා. ඒකට වැඩ වැඩි වෙනවා. ඊට ලේසි මේ සූත්‍රෙන් ගන්න එක. ඔතන අර විදියට කළොත් පරදේභාවට ආනී සූත්‍රෙන් බෑ. ඒකෙන් ගන්න බෑ. මොකද ඒක ව්‍යංජන සංදියක්. ඒ නිසා මෙතනදී නිග්‍රහීතයක් තියෙන අවස්ථාවක කියලා එතන කියන්නේ. ඒකෙන් ගන්න බෑ ඒ නිසා. මේ සූත්‍රෙම තමයි ගන්න.
නාම කියලා වගේ වචන නැද්ද මම අර කීව කතාවත්
ඒක කොහොමද ඒක මූර්ධජ නයන්න නෙවෙයිනේ මූර්ධජ නයන්න දෙයක ඒක තමයි මම කියන්නේ මූර්ධජ නයන්න මෙතන එනේව නැහැ කියලා වචන මතක නැහැ කියලා
හරකට විතර ඒ විදිහට
හෙන්නේ නින්නම් කියලා ඊවරට එකතු වුණ එකක් මට මතක යන්නේ බලන්න ඕන තියනවා ආවොත් තියෙනම් එහෙම ගන්න පුළුවන් මේ සූත්‍රෙම තමයි
අරගෙන
යන තමයි අර ශබ්ද කරන්නේ ඒ අමුතු විදියට මොකද්ද සංගම් කියලා ඉති ඒක කියන්නේ කරලා කියවද්දි තමයි සමහරකට කියන්න බැරි හරි පැහැදිලිය තියෙනේද මේක නැති මං හිතන්නේ ගැන නේද විස්තර. ඒකට මේකේ පද හැදුණු හැටි පෙන්වලා තියෙනවා. කිං කතෝ කියන එකේ පිටිපස්සෙන් කයන්න තියෙන්නේ. ඒ නිසා ක වර්ගයේ අගාකුර තමයි බිඳුව වෙනුවට ගත්තේ. ක වර්ගයේ අග. ඒකට සංජාතෝ කියන පදේ ජයන්න තියෙන්නේ පිටිපස්සෙන්. ඒකට ජයන්න තියෙන්නේ මොන වර්ගයේද? මොන වර්ගයේද? ජයන්න අයිති මොන වර්ගයේද? ච වර්ගයේ චච ජජ ඤ ඒ වෙලාවට හොරෙන් හරි බලන්න ඕන නේද? වර්ගෙ කියන්නේ බලලා කියන්න ඕනේ ඉතින් නැගි. නැත්තම් ඒක කියන්න බැරි වෙනවනේ. ඒ වැඩේ මොන දියා බලන් ඉඳී බලන්නත් බැහැ නේද? අහු වෙනවනේ බලනවා කියලා. හරි. එitikවත් අඩුව ඉස්සෙල්ලා අපි පුරුදු වෙමු මේ සංදි පාඩම පුරුදු වෙන්න කලින් නේද මේ අකුරු පිළිවෙලවත් අපි නැත්තම් බාලාවත හරි කරලා ඉවරුණයි කිව්වයින් පස්සේ කවුරු හරි අහනවා මේ උසන්නහන්ත මේ අසුවල් වර්ගයේ අන්තිම අකුර මොකද්ද තුන්වෙනි අකුර මොකද්ද හරි වැඩේ වෙන්නේ තියෙනවනි මුලම නිදී හරි. තොර මේකේ පැහැදිලි. මෙතන මහ ප්‍රාණ දයන්න තියෙන්නේ. ඒ නිසා දයන්න අයිති ත වර්ගයට. ඒ නිසා ඒකේ අග තියෙන නයන්න දන්තජ නයන්න මෙතන මේක වැඩි වෙලා. මෙතන මේක ධන ලකුණක් ඇවිල්ලා තිබෙනවා. ඒකට තන් ධනං කියලා පදේ හැදෙනවා. ඒකට අර තන් මිත්තං කියන පදේ ඒ මිතුරා නේද? ඒකට කියද්දි පිටිපස්සෙන් තියෙන්නේ මයන්නක් වර්ග අන්තයක්. ප වර්ගයේ අන්තාකුර. එතකොට ඉතින් වර්ගාන්තයක්මයි ඉතින්නත් ඉන්න ඕනේ. ඉන්නත් වෙන්න ඉතින් ඒ අකුරම තමයි ආරෙත්. හල්ම යන්න ඒ වෙනුවට ගත්තා. තං තම් මිත්තං. තං මිත්තං කියන එක තම් මිත්තං කියලා ඒක අපි කියනවා. ඔව් කියන්නේ. මේකේ අසම්. ඊට පස්සේ තව මේකේ අමතර කතාවක් කියනවා. මේ වග්ගන්තං වා වග්ගේ කියන සූත්‍රයේ මේකේ වා කියලා කොටසකුත් තියෙනවානේ. ඒ වා කියන ශබ්දයේ බලයෙන් තව අමතර කටයුත්තක් කරනවා. ඒ තමයි ලයන්නකින් පටන් ගන්න අකුරක් තිබුණොත් ඒ බිඳුව වෙනුවට හල් ලයන්නක් ගන්නවා. ඒකත් මේ සූත්‍රයේම වා බලයෙන් ගන්නවා. දැන් ලයන් ඉන්නේ දැන් උදාහරණයක් තමයි පුං ලිංගං. එතකොට පුං කියන්නේ පුරුෂ කියන අර්ථය. ලිංගං කියන්නේ ලිංගය. පුං ලිංගං කියන්නේ පුරුෂ ලිංග කියන එක. එතකොට අර නිග්‍රහිතය වෙනුවට හල් ලයන්ක් ගත්තා. ඒ ගත්තේ මේ සූත්‍රෙමයි. එතකොට ඒක විශේෂ කතාවක්. මේකේ වා බලෙන් තමයි ඒක කරන්නේ. සූත්‍රයේ තියෙන වා බලෙන්. වා ශබ්දයේ බලයෙන්. එතකොට මේකේ වා ශබ්දය ගැන කියවනේ අපි ව්‍යවස්ථිත විභාෂා වශයෙන්. මේ ව්‍යවස්ථිත විභාෂා කියන එක ගැන විස්තරي අපි කලින් දවසක් කිව්වා. ඊට අමතරව ඒ තැන්වලදී බුද්ධ දේශනාවේ ඒ යෙදෙන ප්‍රයෝග අනුව ඒ විශේෂ යෙදීම් කියනවා කියන එකයි එතන අර්ථවත් වෙන්නේ. එතකොට අර උඩම තියෙන විදිහට කිව්වොත් වැරදිද? පුං ලිංගං. ඉතින් වචන වෙන් කරලා එහෙම ලියන්න පුළුවන්. හැබැයි බුද්ධ දේශනාවේ තියෙන තැන්වල ඕක තියෙනවා නම් තියෙන්නේ පුල්ලිංගං කියලා. ඒ නිසා අපි ওই විදිහටයි පදේ හදාගන්නේ. හරි නේද? තව ගැටළු මොනවා හරි තියෙනා ඉක්මනට අහමු බලන්න. නෑ, තවත් ওই විදිහට පද හැදෙන්න පුළුවන්. ලයන්න වෙනුවට එන්න පුළුවන් කියන එකයි අර්ථය. ඔලා යන ගැන විතරයි කියන්නේ. අනිත් ඒවා ගැන කියන්නේ. අනිත් ඒවා ගැන කියන්නේ.
ප්‍රධානද
අපි යන්නේ අතුරුකමුති කියලා අර මේ පරිවර්තනය කරන
අවයවන්
විතර. අපිට ඒකට කියන්නේ තත්ෝ ප්‍රභූති. තත්ෝ කියන්නේ නෑ. ඒක තත්ෝ පදය සහ ප්‍රභූති පදය. හරිනේ. ඊනම් තාම සූත්‍රය ඉවර නැහැ. අපි ඒ ටිකක් කියාගෙන යමු. වා ඉතිකින් සූත්‍රයෙහි වායයි කීවේ කුමටද? නතං කම්මං නතං කම්මං යන තන මේ සූත්‍රය නොයෙදෙන බැවිනි. ඒ මොකක්ද කියවේ? දැන් මේ සූත්‍රයේ වා බලෙන් තවත් කටයුත්තක් කරනවා. හැම තැනදීම අර ලයන්න ගන්නවා විතරක් ඒක අපි තාම ඉස්සරහට කියනවා. ඒතර මේ වා ශබ්දයෙන් කියන තව කතාවක් තමයි ඇතැම් තැනක මේ බුද්ධ දේශනාවේ යෙදෙන ආකාරය අනුව තමයි මේ විදිහට ආදේශ කරන්නේ. හැම තැනම නෙවෙයි. එහෙම නොවන තැනුත් බුද්ධ දේශනාවේ තියෙනවා. නතං කම්මං කතං සාදු යං කත්වා අනුතප්පති කියලා තේමනේ. අන්න ඒ තැන්වල තියෙන්නේ කොහොමද? නතං කම්මං. දැන් මේ දෙක එකතු කරලා මේක ලියා ඕන අපිට හදන්න පුළුවන්. ලියා ගන්න හිමිපා මේක. මේව හදා ගන්න පුළුවන්. හැබැයි මෙහෙම නැහැ බුද්ධ දේශනාවේ වචනයක්. තියෙන්නේම මේ විදියට. වැදෙන්නේ නේද? දැන් මේ සූත්‍රයේ හැටියට මේක ක වර්ගයේ අකුරක්. බිඳුවකුත් තියෙනවා. ක වර්ගයේ අන්තය විදිහට මේක අපිට ගන්න පුළුවන් ඕන නම් මෙතෙන්ද අරන් මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මෙහෙම වචනයක් බුද්ධ දේශනාවේ නැති නිසා මේක අපි හදන්නේ නෑ මෙහෙම පදයක්. වා ශබ්දේ බලේ මේ සූත්‍රේ මෙහෙම මේක අපි කරන්නේ නෑ. පැහැදිලිද? ඒ නිසා හැමතැනකදීම දකින දකින බිඳුවලට මේ වැඩේ කරන්න යන්න බෑ කියන එකයි මේ කියන්නේ. දැන් මේ මෙතන වර්ග අකුරක් තිබුණත් පිටිපස්සේ හැමතැනම මේ වැඩේ කරන්න යන්න බෑ. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ තියෙන පදයක් තමයි අපි හදන්නේ. මේ වගේ තැන්වල මේ සූත්‍රය යෙදෙන්නේ නැති නිසා තමයි ඇතැම් තැනක කියලා කිව්වේ ව්‍යවස්ථිත විභාෂා වශයෙන් නියම කරලා තියෙන තැන්වල තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන්. බුද්ධ දේශනාවේ යෙදිලා තියෙන තැන්වල. හරි, පැහැදිලි ඇති. වාකාරේන ඒව සූත්‍රයේ වාකාරයේ බලයෙන්ම ලේ ලකාරයක් පරකල්හි ලෝච ලකාරයක් ලකාර ආදේශයක්ද වෙයි. පුල්ලිංගම් පුල්ලිංගම් යන පද දෙක සන්දිවි පුල්ලිංගම් යනුවෙන් සැකසේ. පැහැදිලි ඇති එකනේ. කොහොමන හරි ගැටු තියෙන්නේ අහන්න බලන්න කියන. සංලක්ඛේති සල්ලක්ඛේති කියන පදේ තෝ විදියට හදේ. සංලක්ඛේති සල්ලක්ඛේති. තවත් ඇති උදාහරණ. සංලේඛෝ සල්ලේඛෝ. එතකොට ඊට අදාළ ක්‍රියාපදත් එහෙමයි. සංලිඛති සල්ලික. සල්ලේඛෝ සල්ලිඛති. සංලේඛ සල්ලේඛ. පාලි වචන. සල්ලේඛ ප්‍රතිපදා. පාලි වචන. සල්ලේඛ ප්‍රතිපදා. ඒ ලයන්නක් නැහෙනි පිටිපස්සේ. මේ කිව්වේ ලයන්. ඔව්. හදින්නේ හොඳයි. හරි, අපි එමනම් ඊළඟ සූත්‍රයට යමු නේද? වා ඉති අධිකාරෝ. වා යන සූත්‍රය. වා යන පොඩින්ද සූත්‍රය නෙමෙයි නිවාස. වා යන පදය මතු සූත්‍රයේහි යෙදේ. ඒවං අස්ස ඒතං අවෝච ඉති ඉහ යන මෙහි සන්ධිකාරය කියන ලැබේ. මදාසරි එහිදී මදාසරේ යන සූත්‍රය යෙදේ. මදාසරේ යනු ආදේශ විධාන සූත්‍රයි. මදා යනුද සරේ යනුද පදයෝය. මෙහි පද දෙකකි. මදා යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා බහුවචනයි. සරේ යනු අකාරාන්ත පුල්ලිංග කිතකාන්ත සප්තමී ඒක වචනයි. එතකොට මේකට වා කියන පදෙයි නිග්ගහී තප්ප කියන පදෙයි අපි එකතු කරලා තමයි අර්ථ ගන්නෙ. අපි ඒක අර්ථ කියමු. එතකොට ඒ ටිකත් එකතු කරලා මේකේ අර්ථ සරේ සොරයක් පරකල්හි නිග්ගහීතස්ස නිග්ගහීත යහට වා විවස්ත විභාෂා වශයෙන් මදා මකාර දකාරයෝ ආදේශ විති. අපි 얘 ගැන විස්තර කලින් දවසකුත් කිව්වා. ඉතින් ලොකු විස්තරයක්. ඒ ටික සටහනකුත් එහෙමනොත් දාගෙන තව පොඩ්ඩක් පසු වෙලාවක එහෙමනොත් ඇහුවොත් කලින් දවසක අපි ටික විස්තරයක් කළා. පිට ලොකු වෙලාවක් ගියා. නේද? අර වා શબ્දයේ අර්ථ ගැන අපි කිව්වේ. ඒකට නිච්ච, අනිච්ච, අසන්ත කියලා අර්ථ තුනක්. ඊට අමතරව මේ බුද්ධ දේශනාවේ යෙදෙන ආකාරය අනුව තමයි මේක යෙදෙන්නේ කියන එකයි කෙටියෙන් අපිට මතක තියාගන්න තියෙන්නේ. ඒ ගැන විස්තරේ මම පස්සේ කාගෙන් හරි එමුනොත් වෙන හිටිය කෙනෙක්ගෙන් කතා කරගමු. නේ. කොට අපි දැන් මේ කියාගෙන යන්නේ බින්දුවක් වෙනුවට මයන්නකුත් දයන්නකුත් අපි සාමාන්‍යයෙන් හල් අකුර ගන්නෙ. ඒ තැන් වල හල් අකුර ගත්තම ලේසි මේ වගේ දැනග. ඒතකොට ඒ හල් මයන්නකුයි හල් දයන්නකුයි ආදේශ කරගන්න හිම නැත්තම් ගන්න පුළුවන් සූත්‍රයක් ගෙනයි දැන් කතා කරගෙන යන්නේ. ඒකට අපි ඒකේ වෘතියත් කියාගෙන ගිහිල්ලා මෙමු. සරේ පරේ ස්වරයක් පසුව ඇති කල්හි බින්දුනෝ බින්දුව හට වා ව්‍යවස්ථිත විභාෂා වශයෙන් මදා හොන්ති මකාර දකාරයෝ ආදේශ වෙති. ඒව මස්ස ඒව මස්ස යනු වෙන්ද ඒ තද වෝච යනු වෙන්ද පද සැකසේ. ඉති ටිකක් අපි කියලා අවසන් කරමු. වා ඉතිකින් සූත්‍රයෙහි වායයි කීවේ කුමටද? මං අජිනි යනාදී උදාහරණයන්හි මේ සූත්‍රය නොයදීම පිණිසයි. එතකොට මොකක්ද ඒ කියන්නේ? මදාසරි කිව්වේ ස්වරයක් පිටිපස්සෙන් තියෙනවා නම් බින්දුවට හල් මයන්නක් හරි හල් දයන්නක් හරි වෙන්න පුළුවන්. කොහොමද දැන් බින්දුවකින් ඉවර වෙලා තියෙනවා වචනයක් මෙතනින් ස්වරයක් තියෙනවා. එහෙම තියෙන තැනක මේ බින්දුවට එක්කෝ හල් මයන්නක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හල් දයන්නක් වෙන්න පුළුවන්. පැහැදිලි? ඒ අකුරු දෙකම නිසා. මේ අකුරු දෙකක් මෝච දෝච මද සමාස කරලා අකුරු දෙක. හරි. ඊට පස්සේ දැන් මේකේ උදාහරණ දෙකක් තියෙනවා. ඒවං අස්ස ඒතං අවෝච. පිටිපස්සෙන් ස්වරයක් තියෙනවා කියපු විදියටම මුලින් බින්දුවකුත් තියෙනවා. එහෙමනම් ඔන්න අල්මයන්නයි අල්මයන්නකුයි අල්දයන්නකුයි දෙකෙන් එකක් ගන්න පුළුවන්. අපිට ඕන එකක් ගන්න පුළුවන්. ඇයි? දැන් ඒව මස්ස කියන එක ඒව දස්ස කියලා හදන්න බැරිද? පුළුවන් මේ සූත්‍රයෙන් හදන්න පුළුවන් ඕන. හැබැයි බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා එහෙම අපි හදන්නේ අර මුලින්ම ලිව්වේ ඒ නිසා. නේද? තියෙන්නේ ඒව මස්ස කියලා වචනයක්. ඒ නිසා ඒ දෙකෙන් ගැලපෙන එක තමයි අපි ගන්න. ඒ අකුරු දෙකෙන් සුදුසු අකුර ගන්න. මේ තැනකදී තොර මේ දයන්න එන්නේ දයන්න එන නිශ්චිත තැන් කීපයක් කියලා කියනවා. ය ශබ්දයකින් ය ත ඒත ඒ කියන්නේ අතරම යං හං ඒතං ඒතං මෙන්න මේ කියන වචන වලින් එකක් මෙතන තිබුණොත් ස්වරයක් මෙතන තියෙනවා නම් ඒ තැනකදී විතරයි මේ හල් දයන්න එන්නේ. අල් මයන්න එන තැන් ගැන විශේෂයෙන් කියලා නැහැ. ඉතින් මේ තැන් වල එතකොට අල් මයන්නක් ඉන්න වෙයිද? එහෙමත් පුළුවන්. ඕනනම් අල් මයන්නක් ඉන්නත් පුළුවන්. හැබැයි අල් දයන්න එන්නේ මේ තැන් වල විතරමයි. පැහැදිලිනේ? ඒ වගේ නා වැඩි විස්තර පස්සේ දැනගමු. නේද? එතනේ හල් දයන්නක් ඉන්නේ මේ තැන් වලදී විතරයි. අල් මයන්න ඕන තැනකදී එන්න පුළුවන්. මේ තැන් තුනේදීත් එන්න පුළුවන්, වෙන තැන් වලත් එන්න පුළුවන්. හරි, අපි උදාහරණ බලාගෙන යමු නේද? එතකොට පැහැදිලි වෙයි. ඒවම් අප්ස බින්දු. ඔව්. බින්දුවට හල් මයන්න මදාසාරයේ සූත්‍රයෙන් හල් මයන්න අයන්නට පමුණුවනවා. ඒව මස්ස කියලා පදේ හැදෙනවා.
නයි පරණ නේද?
ඈ. ඔව්. නයි පරණ සූත්‍රේ එන්න ඕන. තව පියවරක් එතෙන් එන්න ඕන. ඒක දැන් පුළුවන් නේද? ඒ නිසා අපි එහා පැත්තෙන්න ඒක ලියාගන්න. මේක මෙතෙන්න තව එකක් එන්න ඕන. ආල්මා යන්න ආයන්න දෙක තුනක් නයි පරණ සූත්‍රය. වරදක් නැහැ. අපිත් එහෙම කළා අන්තිම කාලේ. අපිත් මුල් කාලේ හදද්දි එහෙම කළේ නෑ. අන්තිම කාලේ දිනන් අපිත් එහෙම කළා. එක පෙළට සූත්‍ර හතර පහ සමාදිත. ඊළඟින් කාර්ය ටික අපිට ඒ සූත්‍රයෙන් කෙරෙන කාර්ය දන්නවා නම් මේකෙන් කෙරෙන්නේ මේ දෙයි කියලා. ඉතින් ඒක කමන්නේ. ඒ වුණාට දැම්ම ඒ වගේ ඒවා කරන්න යන්න ඕනේ. ඊළඟට
දැන් ඕවා මේ ධාමසරය කියලා කියන්න
පුළුවන් ඒ වගේ උච්චාරණ පහසු ඒ වගේ දේවල් වලදී ඒක නිර්මාණය කරපු රහතන් ඒ කච්චාය මහ රහතන් වහන්සේගෙන් තමයි අහන්න වෙන්නේ. දමාසරේ කිව්වේ ඇයි නැතුව මදාසරේ කිව්වේ ඇයි? ඒ උච්චාරණ පහසු ආදී හේතු නිසා දමාසරේ කියනකොට තව හේතු සමහරක් තිබ්බා වෙන්න පුළුවන් කියලා කියනවා. තියෙනවා තියෙනවා. දැන් ඔය උච්චාරණය දැන් ඇයි ඉතින් මෙහෙමම දැන් හල් මයන්නම ගත්තේ වෙනමක් හරි ගන්න දුරන්නේ. එහෙමත් කියන්න පුළුවන්. ඇයිද ඔය ආල්මා යන්නම එන්නේ ඉතින් භාග්‍යතුන් වහන්සේ ඇයි එහොමම ඒව අපිට අහන්නයි කියන්නේ. ඒක ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනා ස්වරූපය. ඒක නිසා මේ ඒක ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිය ඒ ඔස්සේ ඉතින් අපි දැනගන්න ඕන. ඉතින් ඒ නිසා දැන් මේ ව්‍යාකරණ ශාස්ත්‍රය ඉතින් කොහොම හරි හදලා තියෙනවනේ. කොහොම කළත් වෙන්න ඕන දේ එකයි නං. ඉතින් එහෙම ඕනනම් කරන්න තියෙන්නේ. කියන්නේ ස්වාමීන් වහන්සේගෙන් තමයි මේ සූත්‍ර සැකසුනේ කියන්නේ මූලික සූත්‍ර. ඒ නිසා ඉතින් අපිට අයිතියක් නැහැ දැන් මේ පටිසම්භිදාලාපි උතුමන් වහන්සේලා මොනවා හරි න්‍යායකින් මේක දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ විදිහට ඉතින් මේක හදාරන්න තමයි තියෙන්නේ. හරි. එතකොට ඒතං අවෝච කියන පදෙත් පැහැදිලි. ඒකේ මෙතන මේ කියවෙන විදිහට ඒත ශබ්දයක් මුලින් තියෙන්නේ. ඒතං ශබ්දයක් ඒ නිසා හල් දයන්නක් ගන්න පුළුවන්. ඊට පස්සේ වා කියලා මේ සූත්‍රයේ වා කියලා කොටසක් අපිට ගන්න කියලා කිව්වනේ අනුවර්තනය කරලා. එතකොට ඒ වා ශබ්දයෙන් මේක කියනවා මං අජිනි කියන උදාහරණයේදී මේක යෙදෙන්නේ නැහැ. මං අජිනි මේ කියන විදිහට නම් අර කාත්‍රා දෙකම තියෙනවා. දැන් ස්වරයක් තියෙනවා. මෙතන බිඳුවකුත් තියෙනවා. මෙතෙන් ඉතින් දයන්න නම් ගන්න බැහැ මේ තුන නොයන නිසා. හැබැයි හල් මයන්නක් ඕන නම් ගන්න තිබුණා. ගත්තොත් වෙන්නේ මමජිනි කියලා වචනයක් හැදෙනවා. මමජිනි. ඉතින් එහෙම වචන බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා ඒ තැන්වල සංදි කරන්නේ නැහැ. මේක තියෙන්නේ මං අජිනි කියලා. සංදි කරන්නේ නැහැ. පැහැදිලිද? එනිසා අපි දැන් සංදි පාඩම දැනගත්තයි කියලා හැමතැනම සංදි කරන්න බෑ. අපි වාක්‍යයක් ලියනවා නම් අලුතෙන් වචනයක් ලියන්න පුළුවන් ඔහොම. හැබැයි ඒක ජින වචන යුත්තන්හි නෙවෙයි. පැහැදිලි නේ? අපි සාමාන්‍යයෙන් එහෙම අපි වාක්‍යයක් ලියනවා නම් බුද්ධ දේශනාවේ තියෙන ක්‍රමයට තමයි ලියන්නේ. එහෙම නැති සංදි කරලා ලිව්වොත් ඒක කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. දැන් මේ ව්‍යාකරණ දැනගත්තු කෙනෙකුට තේරුම් ගන්න බැහැ නේද? එනවනේ. ඊට පස්සේ ඒකට වෙනම ව්‍යාකරණයකුත් ලියන්න වෙනවා. නේද? ජින වචන යුත්තන් හි නෙවෙයි ඊට පස්සේ ඒක සුගත සාර වචන යුත්තන් හි කියලා. නේද? සුගත සාර ආශ්‍රමතුන්ගේ වචනවලට එකඟ එකඟ වචනයක් කියලා වෙනවා. මොකද ඒක ජින වචනේ නැහැ නේ බුද්ධ දේශනාවේ නැති නිසා.
ආ.
ත්‍රිපිටකය ගැන කියන්නේ ඒ නිසා තමයි ඉතින් කියන්නේ. පටිසම් ඒක ගැන දැන් වාර ගානක කියනවා. සද්ද නීති ව්‍යාකරණේ ලියපු ආචාර්ය මහත්තයා එහෙම තංගානක කියනවා මේක විෂය වෙන්නේ පටිසම්භිදාලාභී උතුමෙකුට විතරයි. නිර්වශේෂව මේ ව්‍යාකරණයේ සම්බන්ධ න්‍යායන් පෙන්වන්න පුළුවන් පටිසම්භිදාලාභී උතුමෙකුට විතරයි කියලා තංගානක සම්මාසි අවධාරණය කරලා කියනවා. ඒක නිසා ඉතින් ඒ අපිට ඉතින් ඒ උතුමන් වහන්සේලා ඉතින් මේ න්‍යායන් ලැබිලා තියෙන නිසා හොඳයි. එහෙම නැති වුණා නම් හරි වැඩේ වෙන්නේ අපිට නේද? වචනයක් ගන්න සමහරට ඉතින් නැත්තම් හොයන්න වෙනවනේ මේක කොහොමද හැදුනේ කියලා. ඒ අපිට හොයන්න ඈ
ඥානයක් තියෙනවා.
ඒක ඉතින් අර ඒ නිසා තමයි පටිසම්භිදා ඥානීක තියෙන ඉතින් විශේෂත්. තේරුම් ගන්න. ඔව්.
නමුත් සිංහල පාලියද පෙරලන ප්‍රකාශකයන්ට
ප්‍රශ්නයක් කරන ඒ වගේ වචන සංදි නොකර ලියන්න පුළුවන්. සංදි කරන්න ඕන කියලා අනිවාර්ය කතාවක් නෑ. සංදි නොකර ලියන්න පුළුවන්. එහෙම දේශනාවේ තියෙන වචන වලින් අපිට ලියන්න පුළුවන්. බුදු දේශනාවේ තියෙන වචන තියෙනවානේ අපි ඒ කියන අදහස කියන්නේ. ඒ වයින් කියන්න පුළුවන්. ඔව් දැන් වචන අපිට මොකුත්ම මතක නැත්තා. ඉතින් මොකුත් ලියන්නේ නේද? දැන් තියෙන වචනකින් එපාය ලියන්න, අපිට මතක තියෙන වචනකින් එපාය ලියන්න. ඒ අපිට මොකුත්ම පාලි වචන මොකුත්ම දන්නේ නැති කෙනෙක් කියමුකෝ. කොහොම ලියන්නේ පාලි? ලියන්න බැහැ අපිට වචන. පාලි වචන දැනගෙන තියෙන්න ඕන කොහොමද? දැන් බුද්ධ දේශනාවේ මේ මේ තැන්වල මේ මේ වචන යෙදিলা තියෙනවා මේ මේ අර්ථයෙන් කියලා. ඒ ටික දැනගෙන තියෙන්න ඕන. ඒ නිසා තමයි දැන් දැන් මේ නිසා ලියුම් එහෙම පාලියෙන් ලියන්න උත්සාහවත් වෙන්නේ පන්. ටිකක් පෙළ අට කතාව ටිකක් කියවලා බලලා එහෙම ටික කාලයක් ගියයින් පස්සේ පාලියෙන් අපි ලියුමක් එහෙම ලියමු. නේද? පාඨමංජරිය වගේ පොතක් ඕන ටිකක් කරලාම Tamanටම වාක්‍ය හදාගන්න තේරෙනවා. ඒ රටාවක් වෙනවා. Tamanට සරල වාක්‍යයක් ඉතින් හදාගන්න පුළුවන් ඊට පස්සේ. ඒක අපි ජින වචන යුත්තංහි කියන එක කියන්න යන්න එපා. ඒ ලියලා ඉතින් ඒකයි අර කිව්වා වගේ නේද? මේක ජින වචනයට එකඟයි කියලා කියන්නේ නැතුව අපිට ඉතින් වාක්‍යයක් ඕනනම් හදන්නත් බැරි නැහැ. ඒ නිසානේ දැන් අර සමහර වචන තියෙන්නේ දැන් බුද්ධ කාලේ තිබුණේ නැහැ. අපි දැන් අපි දැක්කා වුණ දුම්රිය කියන එකට දූම රතු කියලා හැම ඔන්න වාක්‍ය මෙයා කරලා හදලා තියෙනවා. දූම රතු අහං දූම රතේන කොළඹ නගරං ගමිත්තාමි කියලා මේව නේද? මම දුම්රියෙන් කොළඹට යන්නෙමි කියලා. එතකොට දැන් දූම රතු කියන වචනේ බුදු දේශනාවේ තිබුණාද නැහැ. එහෙම වුණත් ඉතින් අපිට ඒක ඒ වචනයක් යොදන්න බැරි නැහැ. හැබැයි ඒක දූමරතෝ කියන වචනේ බුද්ධ දේශනාවට එකඟ නැහැ. හැබැයි මේක වෙන් කළාම දූම කියන වචනේ රතෝ කියන වචනේ බුද්ධ දේශනාවට එකඟයි. බුද්ධ දේශනාවේ තියෙන වචන එකතු කරලා අලුත් වචනයක් හදලා. මේකෙත් ලොකු වරදක් පේන්නේ නැහැ. අපේ අදහසක් කියන්නේ ඉතින් බුද්ධ දේශනාවේ භාවිතා වෙලා තියෙන වචන වලින් අපේ අදහස කියා ගන්න පුළුවන් විදිහේ වචනයක් හදලා. මේකේ වරදක් පේන්නේ
නව දැන් වාක්‍යයක් තිබුණා කල්පනා. ඒකට අපිට ආයෙ විදිහට විවස්ථිත විභාගය කියන විශේෂාංශයක් තිබුණා. මේ තුනේම අර්ථ එක සමාන නේද?
බොහෝ සෙයින් එක ළඟ අර්ථවල යනවා. ඒ නවා පදයේ සහ කොචි පදය බොහෝ සෙයින්ම සමානයි කියලා කියන්නේ. හැබැයි වා පදේ අර්ථ කීපයක් තියෙනවා. විකල්පයෙන් කියන අර්ථයක් තියෙනවා. ඇතැම් තැනක අන්න අර විවස්ථිත විභාෂා වශයෙන් කියන අර්ථයක් තියෙනවා. ඒතොර ඒ තැන්වලදී මේ විවස්ථිත විභාෂා වශයෙන් කිව්වොත් නිශ්චිතව නියම කරපු තැන් ටිකක් තියෙනවා. මෙන්න මේ විදිහේ යෙදීම් ටිකක් තියෙනවා. ඒ තැන්වලදී මේක යොදා ගන්න කියලා එහෙම යොමු කිරීම කරනවා. ඒ වගේ අර්ථවල පොඩි වෙනසක් තියෙනවා. අර දෙකේ නම් බොහෝ සෙයින් සමානයි. කොචි නවා කියන වචන දෙක. ප්‍රශ්න නැහැ. සම්තනන්ද මොකුත් නැහැ. ඔට කියන්නේ වර්ගාන්ත අකුරු කියලා පාලි භාෂාවේ. සංඤක කියන්නේ සංඤක අකුරු කියන්නේ සිංහල භාෂාවේ නම් දැන් සංඤක ගයන්න කියන්නේ මෙන්න මේක සංඤකය කියලා කියන්නේ. ඒකත් මේකෙන් කියවෙන්නේ ඇත්තටම මෙන්න මේකේ මේ શબ્දයේ භාගයක් කියලා කියන්නේ. මේකෙන් භාගයක්. මේකෙන් භාගෙකුයි ග ඔන්නමයි. ඒක තමයි මේ ග කියන්නේ. ඩොට සංඤක අකුරුත් තියෙනවනේ පහක්. ගංජඬ දඹ කියලා. නේ සංඤක දයන්න කියනවා. දයන්න. ඒක සිංහල කතාවක් වෙයි කියන්නේ. සිංහල භාෂාව. මතකද හුම අකුරු පහක් තියෙනවා සිංහලේ. හරි මේ දඟ කියන තැන, ඉංජු කියන තැන, ඉංජු හඬ කියන තැන, හඳ කියන තැන, හද නෙවෙයි හඳ. අඹ කියන තැන, බඹය අන්න ඒ වගේ තැන් වල ඉන්නේ මේ අකුරු. හතර මේවට තමයි කියන්නේ සංඥක අකුරු. එතකොට මේක ඇදිලා තියෙන්නේ මෙන්න මේ අකුරයි ග. මේකද? මේක සංඤක බයන්න. ඒ ලියලා තියෙන්නේ මේ දෙකේ සම්, ඒ දෙකේ එකතුව යෙදෙන තැන් වලට. දැන් අපි හිතමු අම්බු කියලා ලියන්න උනා කියලා. අම්බු කියලා අපි පාලියෙන් ලියන්නේ කොහොමනේ? ඒ වෙන සම්බුද්ධ කියන එක ගමුකෝ. සම්බුද්ධ කොහොමනේ? ඒ වෙනුවට පැරණි සමහර පොතක ලියලා තියෙනවා මේ සම්බුද්ධ. ඒ නිසා දැනට නම් මේක යොදන්නේ මේ විදිහේ, මේ අකුර ගන්න පාලියේදී. ඒක මේ බැඳි අකුරක් මිසක ශුද්ධ අකුරක් නෙමෙයි. නේද? ඒ ක වර්ගයේ අන්තිම අකුර. ක වර්ගයේ අන්තිම අර ප්‍රගතිය. ක වර්ගයේ අන්තිමට තියෙන අකුර. ඒකේ හල් අකුර. හරි. ඇති. දැන් පාලි පාඩම ඔන්න වෙන පැත්තක ගිහින්. නේද? මෙල ජීවායත්මත් අහන ප්‍රශ්න වලින් වෙන්නේ. ඒ සංඥක නෙවෙයි. ඒ ඥායන්නේ හැටි මෙතෙන්ද කැලලුකුත් එන්න ඕන. ඔව් හැටි. මේ මේක සංඥක නෙවෙයි. මේ මොහොම එන්න ඕන කැලල. ඕකේද? ඔය හැම තැනකම එන්න ඕන. ඥායන්නට මෙහෙම කැලලක් එනවා. නෑ, ඒකට එහෙම කැලලක් නෑ. ඒ අර ක වර්ගය අග අකුර. ඟ අකුර.
මේක දිව වැඩි අර කියන්නේ නැකුවා නම් හරි. මොකද මංගල දාන නැතුව හරි. තමයි.
හරි, ඇති දැන්. ඉස්සරහට යමු.
Thank you.
උච්චාරණය කරනවා ඔය තැනදී. ඉතින් ඒ සංඥාපණය කියන්නේ සංඥාපණය නෙවෙයි. ලක්කයි කියන්නේ සංඥාපණය. ඒ ඥායන්නර ගයන්න කික්ක
කියන්නේ. ඒ කියන්නේ නම් අර අකුරේ. සංඥාපණය කියන්නේ ඒ කියන්නේ අර
ගකාරණේ
ඥානමේ ඥානාරය. මේක හැදිලා තියෙනවා සඥාපනය
සඥාපනය
මේවා නෑ පරිභාෂාවේ නෑ මේ පුරා හරි අපි ඉස්සරහට යමු නේ ඊළඟ සූත්‍රය එහෙමනම් තං ඒව තං හි ඉති ඉහ යන මෙහි සම්ධිකාරේ කියනු ලැබේ ඒ හෙඤ්ඤං එහිදී ඒ හෙඤ්ඤං යන සූත්‍රය යෙදේ ඒ හෙඤ්ඤං යනු ආදේශ විධාන සූත්‍රයි
ආදේශ විධාන සූත්‍රයි
ඒ හේ යන්ද
ඒ යන්ද
ඥම් යන්ද
ඥම් යන්ද
පද යෝය
පද යෝය
පද දෙකකි
පද දෙකකි
ඒ හේ යනු
ඒ හේ යනු
අකාරාන්ත නපුංසක ලිංග
අකාරාන්ත නපුංසක ලිංග
සමාසාන්ත
සමාසාන්ත
සප්තමී ඒක වචනයි
සප්තමී ඒක වචනයි
ඥම් යනු
ඥම් යනු
අකාරාන්ත පුල්ලිංග
අකාරාන්ත පුල්ලිංග
අනුකරණ
අනුකරණ
ဒုတိယා ඒක වචනයි
ဒုတိယා ඒක වචනයි
එතකොට මේකට අපි අනුවර්තනය කරගන්න ඕන එකතු කරගන්න ඕන නිග්ගහීතං කියන පදේ වා කියන පදේ නිග්ගහීතං වා කියන පද දෙක එකතු කරගෙන තමයි අපි අර්ථ කියන්නේ අපි කියාගෙන යමු එතකොට ඒහි
ඒහි
ඒකාර හකාරයෝ පසුව ඇති කල්හි නිග්ගහීතං නිග්ගහීතය වා
ව්‍යවස්ථිත
විභාෂා වශයෙන් ඤං ඤකාරයක් බවට පැමිණේ අපි වෘතියක් කියලා අර්ථ කතා කරමු ඒකාරේ හේච පරේ
ඒකාරේ හේච පරේ
ඒකාරයද හකාරයද හරකල්හි
ඒකාරයද හකාරයද හරකල්හි
බින්දුනෝ
බින්දුනෝ
බින්දුව හට
බින්දුව හට
වා විවක්තිත විභාෂා වශයෙන්
වා විවක්තිත විභාෂා වශයෙන්
ඤෝ හෝති
ඤෝ හෝති
ඤකාරයක් වේ
ඤකාරයක් වේ
දිත්තේ
දිත්තේ
පරදේ භාවෝඨානේ සූත්‍රයෙන්
පරදේ භාවෝඨානේ සූත්‍රයෙන්
විත්ත වූ කල්හි
විත්ත වූ කල්හි
තඤ්ඤේව තඤ්ඤේව යයි පදයක් සැකසේ
තඤ්ඤේව
තමේව
තමේව
මකාර නිග්ගහීතයට මකාර ආදේශ වී
නිග්ගහීතයට මකාර ආදේශ වී
තමේව යයි පදයක් සැකසේ
තමේව යයි පදයක් සැකසේ
තඤ්හි
තඤ්හි
තංහි යන පද දෙක
තංහි යන පද දෙක
සංදි වීමේදී
සංදි වීමේදී
බින්දුවට ඤකාර ආදේශව
බින්දුවට ඤකාර ආදේශව
තංහි යයි සැකසේ
තංහි යයි සැකසේ
තංහි
තංහි
එසේ නොවු තැන්හි
එසේ නොවු තැන්හි
විකල්පව
විකල්පව
තංහි යයි සැකසේ
තංහි යයි සැකසේ
හරි. එතකොට මොකක්ද මේ කිව්වේ? ඒ හේඤ්ඤං සූත්‍රය. මොකක්ද ඒක තේරුම? මේ කියන්නේ ඒකාරයකුයි ඒකාරයක් හරි අකාරයක් හරි පිටිපස්සෙන් තියෙන අවස්ථාවක. ඒ කියන්නේ පසුපදයේ මුලින් තියෙන අවස්ථාවක. මුල්පදයේ අග තියෙන බිඳුවට නිග්‍රහීතයට ඤකාරයක් ආදේශ කරන්න පුළුවන්. පැහැදිලිද? බිඳුව ඤයන්නක් කරන්න පුළුවන්. ඒ වගේම ඒ පිටිපස්සෙන් ඒකාරයක් තියෙන තැනකදී මේ ඤකාරය දිත්ත වෙනවා. ඒකාරයක් පිටිපස්සෙන් තියෙන තැනකදී ඤකාරය දිත්ත වෙනවා. හයන්නක් පිටිපස්සෙන් තියෙන තැන්වල එහෙම දිත්තය වෙන්නේ නැහැ. නිකම්ම හල් ඤයන්නක් විතරක් එනවා. අපි එතකොට පදේ හැදින හැටි බලමු. අපි උදාහරණයට ගත්තේ තං ඒව කියන වචනේ. කියපු විදිහට ඒ යන්නක් තියෙනවා, බිඳුව තියෙනවා. ඒ එතකොට බිඳුව වෙනකොට හල් ඤයන්න ගත්තා. පිටිපස්සෙන් ඒ යන්න තිබුණු නිසා මේක දිත්ත කරා. ඤයන්න. ඤයන දෙකක් කරා. අර ඊතලෙන් පිටිපස්සෙන් ඤයන දෙකක් එනවා. එක ඤයන්නයි. අන්න එතන ඤයන දෙකක්. උඩේකට නෑ. උඩේකට එකක් ගත්තා. බිඳුව වෙනකොට එක ඤයන්නක් එන්නේ. එක්. හරි. ඒක
නෙමෙයි.
හරි. එතකොට ඒ තිබුණු එක ඤයන්න දෙන්නෙක් වුණා. මොකද්ද සූත්‍රය? එහෙම එකක් තිබුණාද? කොහෙද? කොහෙද තිබුණේ? ස්වර සංධිය ඇතුලේ තමයි කියවුනේ. හැබැයි අයිති වෙන්නේ ඒක ව්‍යංජන සංධියට වලටයි අයිති වෙන්නේ. ඒ සූත්‍රයෙන් ඒ ඤයන්න දිත්ත කළා. ඊට පස්සේ ණයපරං සූත්‍රයෙන් එකතු කළා ඒ යන්නත් එක්ක. එතකොට තඤ්ඤේව කියලා පදේ හැදුණා. ඊට පස්සේ මේකෙදි කිව්ව තව තමේව කියලා වචනයක්. ඒ කිව්වෙත් ඔන්නෝගේ තං ඒව කියන වචන දෙකම තියෙන වෙලාවක තවත් වෙනස් විදියකට හදන්න පුළුවන් විදියක් ගැන. තං ඒව කියලා කියනවා. මේකට මේ වෙනුවට හල් මයන්නක් ගන්නවා. ඒ කරලා මේකත් එක්ක එකතු කරනවා. ත මේව කියලා වචනේ හැදෙනවා. මේ මොන සූත්‍රයෙන්ද මෙහෙම
හැදෙන්නේ?
වර්ග කරන්නේ නැහැ පිටපත්.
මදාසාරේ සූත්‍රය.
මදාසාරේ සරේ ස්වරයක් පිටිපස්සෙන් ඇති කල්හි මද මයන්නක් හෝ දයන්නක් එනවා. ඔන්න හල් මයන්නක් ගත්තා. උඩ මෙහෙම වුණාම තමේව කියලා වචනයක් හැදෙනවා. ඒක මේක හැදෙන්නේ මේ සූත්‍රයෙන් නෙවෙයි. ඒක හැදෙන්නේ මදාසරේ සූත්‍රයෙන්. දැන් මේකෙන් මේකෙදි මේක පෙන්වුවේ අනිවාර්යයෙන්ම මේ විදියට ඤයන්න මෙන්න ඕන නැහැ. මෙහෙම පදේකුත් හැදෙන්න පුළුවන්. ඒ නිසා තමයි වා කියලා කිව්වේ. ඔයකම තේරෙන්නේ නැහැ. හැදෙන පද දෙක එකයි නැහැ කියන උත්තරෙත් එක වෙන්න ඕන. එතකොට මීට අමතරව තව සමහර තැනක තං ඒව කියලා වෙන් වෙලා තියෙන්න පුළුවන්. එකතු වෙන්නෙම නැතුව වෙන් වෙලාම තියෙන්න පුළුවන්. ඒකටත් බාධාවක් නැහැ.
තදේව
එමත් පුළුවන්. තදේව කියලා හැදෙන්න පුළුවන්. දයන්නේ නැහැ. හරි. ඊට පස්සේ තං හි කියන වචනයක් අපි මේ පොතේ තියෙනවා. ඒකෙදි ඤායන්න විතරයි එන්නේ. පිටිපස්සෙන් තං හි කියන වචන දෙක. පැහැදිලිද? මේකෙදී තින් ද්විත්වයක් වෙන්නේ නැහැ. මේක ද්විත්වයක් වෙන්නේ නැහැ. ඇයි? පිටිපස්සෙන් තියෙන්නේ ඒ යන්නක් නෙවෙයි. හයන්නක් තිබුණාට දැන් මේ සූත්‍රයෙන් කිව්වේ හයන්නක් හරි ඒ යන්නක් හරි තිබ්බොත් ඥායන්නක් වෙනවා කියලා. ඒ ද්විත්වය වෙන්නේ ඒ යන්නක් තිබ්බොත් විතරයි. කියන්නත් හයන්නක් තියලා දැන් වල ද්විත්වය වෙන්නේ නැහැ. නිකම්ම ඥායන්න විතරක්. ඒ ද්විත්වයේ වෙන සූත්‍රයක ඉන්නේ. ද්විත්වය කරේ නෑ මේක දැන් ඒ හේ දෙක තියෙදි විතරනේ මේ සූත්‍රයේ සොරයක් නෙවෙයි ඒ හේ ඥාන්නේ සූත්‍රයේ ඒ යන්න කොයි හයන්න කිදී තමයි මේක වෙන්නේ චිත්ත වෙන කිදී පරදේ බවට ආනේ සූත්‍රය දිට්ඨ නොයී තිබුණ දැනුම මට මතක නැහැ. දිට්ඨ වෙන්න පුළුවන් නේ එතනදි විතරයි. මේකෙදි දිට්ඨ වෙන්නේ නැහැ කියලා මතක තියාගත්තම හරි. මේ පොත්වල කියන්නේ ඒ කාර්යයේ ඥා දේසස්ස දී භාවෝ කියලා. ඒ කාර්යයක් පරකල්හි ඥා ආදේශයාගේ ද්විත්වය වෙනවා කියන එක. ඒක අනිවාර්යද කියලා. මොකද තේරුම්. එහෙම බෑ. ඒක වෙනම රූප තිද්දියේ වෙනම කියන්නේ. ඒ කාර්යය තියේදී දිස් වෙනවා කියන කතාව. මේ සූත්‍රයෙන් කියන කතාව නෙවෙයි. ඒක එතකොට ඒ අමතර කතාවක් අපි කියන්නේ. මේ සූත්‍රයේදී කියවුනේ නැහැ සූත්‍රය ඇතුළේ. අපි කියාගෙන යමු නේද? සංයෝගෝ ඉති ඉහ
සංයෝගෝ ඉති ඉහ
සංයෝගෝ යන මෙහි
සංයෝගෝ යන මෙහි
සංධිකාරේ කියනු ලැබේ
සංධිකාරේ
සයේච
සයේච
එහිදී සයේච යන සූත්‍රය යෙදේ
සයේච යන සූත්‍රය
සයේච යන
නයිතයන
ඤකාර ආදේශ විධාන සූත්‍රයි
ඤකාර ආදේශ විධාන සූත්‍රයි
සහ යනුද
සහ යනුද
යේ යනුද
යේ යනුද
ච යනුද
ච යනුද
පදයෝය
පදයෝය
පද තුනකි
පද තුනකි
සහ යනු නිපාතයි
සහ යනු නිපාතයි
යේ යනු
යේ යනු
අකාරාන්ත කුල්ලිංග
අකාරාන්ත කුල්ලිංග
අනුකරණ
අනුකරණ
සප්තමී ඒක වචනයි
සප්තමී ඒක වචනයි
ච යනුද නිපාත පදේකි
ච යනුද නිපාත පදේකි
එතකොට මේකටත් ඤං නිග්ගහීතං කියන පදේ ඤං කියන පදේ එකතු කරලා අර්ථ කියන්න කියලා කියන්නේ නිග්ගහීතං කියන පදේ ඤං කියන පදේ එකතු කරලා අපි අර්ථ කියමු. හරි කියාගෙන යමු. යේ යකාරයක් පසුව ඇති කල්හි
යකාරයක් පසුව ඇති කල්හි
සහ
පසුව ඇති
යකාරයත් සමග
නිග්ගහීතං
බින්දුව
වා
විවස්තිත විභාෂා වශයෙන් ඤකාරයක් බවට පැමිණේ. අපි ඒකේ වෘත්තියක් තියාගෙන යමු. යකාරේ පරේ යකාරයක් පසුව ඇති කල්හි තේන සහ ඒ පසුව ඇති යකාරයත් සමග බින්දුනෝ බින්දුවකට වා ව්‍යවස්ථිත විභාෂා වශයෙන් ඤෝ හෝති ඤකාර ආදේශයක්
වේ.
විත්තේ ඒ ඤකාරය විත්ත වූ කලෙහි සංයෝගෝ යනුවෙන් පදයක් සැකසේ. සංයෝගෝ එසේ නොතෙන්හි විකල්පව සංයෝගෝ යයිද පදයක් සැකසේ. මේ මොකක්ද කිව්වේ? සයේච සූත්‍රයෙන් බින්දුවයි යයන්නයි දෙන්නටම බින්දුවකින් අවසන් වෙන පදයක් තියෙනවා, යයන්ෙන් පටන් ගන්න පදයක් තියෙනවා. අපි ඒ උදාහරණෙම ගමුකෝ. ඒකට ආයේ ලියන්න ඕන නැහැ. සංයෝගෝ කියන එකයි වචන දෙක. එතකොට සං කියන පදේ අවසන් වෙලා තියෙන්නේ බින්දුවකින්. ඊළඟ පදේ පටන් අරන් තියෙන්නේ හල් යයන්නකින්.
හල් යන්නට පුත්තන යන්න ඕනේ නේද? මුලින් අරකට ප්‍රින් කරගෙන තිබුණේ. උපමදෝපිත
ඉතපස්සේ සං එකතු කිරීම මේ හලයන් ඉගෙන ගත්තෙ. මෙන්න මේ දෙන්නටම සංයෝගෝ කියලා තියෙන එකේ යෝගෝ කියන පදේ අපේ පොබ්බමදෝටිත සූත්‍රයෙන් ඒකම තමයි වෙනෙවෙන් කරන්න දෙන්නේ. අපි ඒකේ ව්‍යඤ්ජනේ වෙන් කර ගන්නවා. හල් යයන්නයි ඕගෝ කියලා දැන් ඒකට තියෙනවා. හල් යයන් සං හල් යයන් ඕගෝ. ඊට පස්සේ අර බින්දුවටයි හල් යයන්ටයි දෙන්නටම අපි හල් ඤයන්නක් ගන්නවා මේ සූත්‍රයේ. හයේච සූත්‍රයේ ඊට පස්සේ ඒක දිත්ත කරනවා, ඤයන්න දිත්ත කරනවා පරද්වේ භාව උඨානේ සූත්‍රයෙන්. ඊට පස්සේ ණය පරඤ්ඤුත්තේ සූත්‍රයෙන් පිටිපස්සේ ඕ යන්නට එකතු කරනවා. සංයෝගෝ කියලා පදේ හැදෙනවා. ගැටලුවති පැහැදිලි ඇති නේද මේක? ගැටුවන්න. ඔය සූත්‍ර වලදී තව කතාවක් කියන්න ඕන ඉතරට අපිට ඒ ගැන කියවෙනවා. අපිට මදා සරේ සූත්‍රයේ යටතේ ඒ කතාව තව කියන්න තිබුණා. ඒකත් ඒ ගමන්ම කියන්නම්. ඒක කියන්න බැරි එලා. මදා සරේ කියලා සූත්‍රයක් දැන් තියෙනවා. කොට මේ සූත්‍රයේ කියවෙන අර්ථය මොකක්ද? සරේ ස්වරයක් පිටිපසින් ඇති කල්හි මදා මයන්න, හල් මයන්න, දයන්න, ආදේශ කරන්න පුළුවන් කියන එකනේ අර්ථය. මේ ව්‍යාකරණවල වෙනම රීතියක් තියෙනවා සූත්‍ර විධා කරණය කියලා. ඒකටම කියනවා යෝග විභාගය කියලා. ඒතර යෝග විභාගය, සූත්‍ර විභාගය, සූත්‍ර විධාකරණය ඔය නම් ඔක්කොගෙම කියන්නේ එකක්. ඒක ඕනනම් සටහනක් දාලා තියාගන්න මොකද්ද මේ කියන්නේ. සූත්‍ර විභාගයෙන් සූත්‍ර විභාගය. කියන්නේ තේරුම සූත්‍රය බෙදීම කියන එකයි. සූත්‍රය බෙදනවා. බෙදීම. ඒ කියන්නේ මේ සූත්‍රයේ එක කොටසක් නොසලකා හරිනවා කියන එකයි අර්ථය. සූත්‍රයේ කොටසක් නොසලකා හරිනවා. ඉස්සරහට කියපුවම විස්තරේ කියපුවම තේරෙයි. මේකටම කියනවා යෝග විභාග කියලා. යෝග විභාග කියලාත් කියනවා. තව නමක් කියනවා සූත්‍ර විධාකරණය. මේකේ තේරුම සූත්‍රයේ දෙකට කඩනවා කියන එකයි.
ඔක්කොම එකයි.
ඔක්කොගෙම අර්ථය එකයි. ඒතර මේ කියන කතාවෙන් කියන්නේ අපිට මේ සූත්‍රයක කොටසක් අපේ ඇතැම් ව්‍යාකරණ ප්‍රයෝගවලදී මේ සූත්‍ර විධාකරණය යොදා ගන්න වෙනවා සමහර පද හදද්දී. උදාහරණයක් තමයි ඔන්න අපි මේ ටික මම මතනවා. දැන් අතන
ඇතුළේ සූත්‍ර විභාගය කියන්නේ බෙදීම කියලා සූත්‍රේ කොටසක් නොසලකා හරිනවා. ඒක සූත්‍ර විධාකරණය කියුවා මේ දෙකට කඩන එක. ඒක සමාන වෙනවා.
සමාන කියන්නේ දෙකට කඩලා කොටසක් අයින් කරලා දානවා. දෙකට කඩලා කවල කොටසක් අයින් කරලා දානවා. විතරේ කියපුවාම ඉතුරු ඔක්කොම කිව්වම ප්‍රශ්න යන්නේ කොහේ? මේ ටිකත් උදාහරණෙත් පැහැදිලි කළාම තාම මොකුත් දන්නේ නැහැ මේ මොකද්ද කියලා. කියපුවාම ඉස්සරහට විතර කරපුවාම ඊට පස්සේ ප්‍රශ්න අහන්නේ. හරි. මේ ටික අපි මතනවානේ. ලියා ගන්න ඇති. හරි. දැන් අපිට පදයක් හදා ගන්න ඕන. දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කියනවානේ. බුද්ධං සරණං ගච්ඡාමි. අපි සරණාගමණය දෙද්දී මේක කියනවා බුද්ධං කියලා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. දැන් මේ මයන්න බිඳුවට මයන්න ගංග නම් මේ සූත්‍රයේ හැටියට නම් පිටිපසෙන් ස්වරයක් තියෙන්න ඕන. සරේ මද ස්වරයක් පිටිපසින් ඇති කල්හි නිග්‍රහිතයට මයන් ආදේශ කරන්න පුළුවන්, දයන් ආදේශ කරන්න පුළුවන්. හැබැයි මේ තැන්වල බුද්ධ දේශනාවෙම මේ විදියට කියන එකක් ගැන මේ ගැන විස්තර වෙනවා. මෙහෙම සරණාගමණය කියද්දී විස්තර වෙනවා මේ විදියට කියන එකක් ගැන විස්තරයක් කරනවා. එතකොට දැන් මේ පදේ හදාගන්නේ කොහොමද? මේක හදද්දී දැන් පිටිපසෙන් ස්වරයක් නැහැ, තියෙන්නේ ව්‍යංජනය. එහෙමනම් මේ සරේ කියන කොටස අපි නොසලකා හැරියොත් මේ සූත්‍රයේ තියෙන්නේ මදා. මයන්නක් දයන්න නිග්‍රහීතේට මයන්නක් හෝ දයන්නක් ආදේශ කරගන්න පුළුවන්. ස්වරයක් පිටිපස්සේ තියෙන්න ඕනේ නැහැ. හරිද? ඒ නිසා මේ බහුල ප්‍රයෝගය තමයි ව්‍යාකරණ සූත්‍රයකින් පෙන්වන්නේ. බහුලව යෙදෙන ප්‍රයෝගය තමයි පෙන්වන්නේ සූත්‍රයකින්, ව්‍යාකරණ සූත්‍රයකින්. ඊට අමතරව යෙදෙන මේ වගේ ප්‍රයෝග සඳහා මෙන්න මේ විදිහේ සූත්‍රය බෙදලා මේ වගේ පද හදන්න පුළුවන්. ඒක ගැන ඒක නිසා කියලා දෙනවා. මේකට කියන්නේ සූත්‍ර දිදාකරණය. සූත්‍රය එක්කෝ දෙකට බෙදලා කොටසක් අයින් කරලා දානවා. සූත්‍ර විභාගය කියන්නේ බෙදනවා කියන එක. බෙදලා මේ කොටස අයින් කරලා
දානවා.
මේ වැඩේ කරන්න බැහැ නේද? ඔව් මේ මෙතන ගැන ඉතින් විශේෂයෙන් කියනවා. ඒකත් මේකට උන ආදේශයක් නේ. සුද්ධ ශබ්දයක් නෙවෙයි මේ. නිග්‍රහිතේට උන ආදේශයක්. යෙදීම් බෙදීම කියන්නේ යෝග කියන්නේ යෙදීම කියන එකනේ අපිට. ඔව් දැන් ඒ තුන එහෙම එකක් පොතක දැක්කොත් ඒකෙන් කියවෙන්නේ මේකයි කියලා දැනගත්තොත් ඇති. ඕකේ වැඩි ඊට වඩා ගොඩක් විස්තර හොයන්න ඕනේ. යෝග විභාග හරි සූත්‍ර විභාග හරි කියලා ওই වචන තුනෙන් එකක් කොහේ හරි කියලා මෙහෙම එකක් කියලා තිබුණොත් ඒ කියලා තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක් කියලා දැනගත්තම හරි. ඔව්. පැහැදිලිද කතාව? ඒ නිසා මෙන්න මේ විදිහේ යෙදීමත් ව්‍යාකරණයේ තියෙනවා කියන එක ඉතින් මතක තියාගන්න. සූත්‍ර විභාග, යෝග විභාග, සූත්‍ර දිදාකරණ කියලා තියෙනවා. සමානතාවද මොකද ප්‍රශ්නේ? දෙකම නාසික ශබ්ද. ඒ නිසා තමයි මේකෙන් මේකෙනුත් දෙන්න පුළුවන්. ඒක අපිට නාසික නොවුනත් ඉතින් මෙහෙම දේශනාවේ කියලා තියෙනවා. ඉතින් අපිට ආයේ තර්කවාද කරන්න බෑ. ඉතින් මේ කියලා තියෙනවා ඉතින් මේ විදිහට කියන්නේ කියලා හේතුව තේින්න ඉතින් මේකත් ඉතින් මේක කියන්න බැරි නිසානේ මේක කියන්න කියන්නේ. එහෙම සම්බන්ධයක්ත් තියෙනවා, නාසික සම්බන්ධයක්. ඉතින් අනිත් එකකින් දැන් මේක මෙහෙම කියන්නේ කියලා තියෙන. ඉතින් අපිට ඉතින් ඒකම තමයි කියන්න ඕනේ. දැන් මේක වonnan අල්මයන් වෙනකොට වෙනවා කරිත් කියන්න පුළුවන් නේ. අල් නයන්න හරි කියන්න වෙන ඒත් පුළුවන්. බුද්ධන් කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම පිළිထන්නේ නැහැ. හේතුව ඉතින් කියලා තියෙන්නේ හල් මකාරව කියන්න කියලා. ඒක නිසා ඒ විදිහට මෙතින් මේ දේශනාව අනුව අපි ඒ තැන්වල දේශනාව අනුව පිටිටන්නේ. ව්‍යවහාරයේ සයිදීන් භාග්‍යතුනාන්ත ඒ කාලේ භාවිතා කරපු විදිය. ඔව් අට කතාවේ කියන්නේ මකාරාන්තව කියන එක ගැන නම් මට මතක අට කතාවේ කියන්නේ. ඒ කියන්නේ විස්තර විතරහට එනවා ඒ තැන්වල විනය පොතේදී බලා ගන්න. මහාවග්ගපාදී පබ්බජ්ජා විස්තරින් එනවා එතනදී බලා ගන්න. හරි. ඔව් මේක සාමාන්‍ය අපි වෙන් කරලා තමයි තියන්නේ. හරි. ඔව් සංදි කළා කියලා අනිවාර්යෙන් එකතු කරන්න ඕනද කියන එක ගැන ඔක මාත් දැලුවා ටිකක්. තව පොඩ්ඩක් එකම බලලා කියන්න. මේ තැන්වල නම් එකතු කරලා ලියන්නේ. ඉස්සරහට ඉති ටිකක් කියවගෙන යන්නේ. ඒතර අර පදේ හැදුන හැටි පැහැදිලි සංයෝගෝ කියන එක. ඒකේ ඒ විදිහට සංදි නොවුණු තැන්වල විකල්ප විදියට සංයෝගෝ කියලාමත් හිටියා. අර උඩ තියෙන පදේ ඒ විදියටම වචන දෙක එකතු වෙලා බිඳුවයි සංයෝගෝ කියලා එහෙමත් හිටිනවා විකල්ප විදියට. හරි, අපි ඉතරට කියාගෙන යමු. චක්කු අනිච්ඡං අවතිරෝ ඉති ඉහ යන මෙහි සන්ධිකාරය කියනු ලැබේ. ආගමෝ කොචි ඉති ඒව ආගමෝ යනුද කොචි යනුද මීළඟ සූත්‍රයෙහි යෙදේ. නිග්ගහීතංච නිග්ගහීතංච යනු ආගම විධාන සූත්‍රයි. නිග්ගහීතං යනුද ච යනුද පදයෝය. මෙහි පද දෙකකි. නිග්ගහීතං යනු අකාරාන්ත නපුංසක ලිංග කිතකාන්ත ප්‍රථමා ඒක වචනයි. ච යනු නිපාතයි. අපි එතකොට මේකේ අර්ථ කියද්දී සරේ කියන පදෙයි ව්‍යංජනේ කියන පදෙයි ආගමෝ කියන පදෙයි අනුවර්තනය කරලා එහෙම නැත්නම් අර්ථ මේකට ඒ ටිකේ ඒ වචන ටිකත් එකතු කරලා තමයි මේ සූත්‍රයේ අර්ථ අපි කියන්නේ. අපි ඒ ටිකත් එකතු කරලා අර්ථ කියමු. සරේ
සරේ
ස්වරයක් පරකල්හි හෝ ව්‍යංජනේ ව්‍යංජනයක් පසු ඇති කල්හි කචි ඇතැම් තැනක නිග්ගහීතං ආගමෝ නිග්ගහීතයක් ආගම
වේ.
අපි ළඟට ගුරුපියක් කියලා නෙමෙයි. සරේවා ව්‍යංජනේවා පරේ ස්වරයක් හෝ ව්‍යංජනයක් හෝ පසු ඇති කල්හි කොචි ඇතැම් තැනක බින්ද වාගමෝ හෝති බින්දුවක් ආගම වෙයි. චක්කුං අනිච්ඡං යනුවෙන්ද අවංසිරෝ යනුවෙන්ද පද සැකසේ. ඒ මොකක්ද මේ කිව්වේ? සමහර විටක පිටිපස්සෙන් ස්වරයක් තියෙන්නත් පුළුවන්, ව්‍යංජනයක් තියෙන්නත් පුළුවන්. මුලින් තියෙන වචනයේ අගට බින්දුවක් අලුතෙන්ම එනවා, ආගම වෙනවා. හරි ලේසි. මේ වචනේ තිබ්බා චක්කු අනිච්චං, ඇස අනිත්‍යයි. ඉතින් උච්චාරණ පහසුවට චක්කුං අනිච්චං කියලා තියෙනවා. දෙකේම අර්ථය එකයි. චක්කු අනිච්චං, චක්කුං අනිච්චං. පැහැදිලිද? එතකොට මේක ဒုတိယ පදයක් එහෙම නෙමෙයි. චක්කුං කියද්දි දැන් චක්කුං අනිච්ඡං හෝති වාක්‍ය. ඇස අනිත්‍ය වෙයි. දැන්දිරියද? එතකොට පද දෙකම ප්‍රථමා පදයි. එතකොට ගන්න තියෙන්නේ චක්කු කියන පදේට අගට නිග්‍රහිතයක් මේ විදිහට ආගම වෙලා අලුතෙන් නෑ. හරි. පැහැදිලි නේ? කිමනවා හරි ගැටලුවක් ඉන්න තියෙද කාට හරි? ප්‍රථම
විභක්ති.
චක්කුම් පදේ ප්‍රථමාව කියන්නේ චක්කු පදේ තමයි ප්‍රථමාව. දැන් මේ සන්ධි කරද්දි තමයි බිඳුව අලුතෙන් ආවේ. පැහැදිලිද? දැන් මෙතන බුද්ධං පදේ මොන විභක්තිද? බුද්ධං පදේ මොන විභක්තිද? ඇහුවා වගේ දෙකම එකම විභක්ති තමයි. විභක්ති වෙනස් වෙන්නේ නැහැ ආගමයක් වුණා කියලා පදේ අරට. හරි නේද? තව ටිකක් ඉස්සරහට අපි එහෙනම් යමු. නෑ, ඒකත් වෙන් කරලා තමයි ලියලා තියෙන්නේ. ඒකයි මං කිව්වේ අර හන්දි උනායි කියලා අනිවාර්යෙන් එකට ලියන්න ඕනේ කියලා කතාවක් කියන්නේ. විදූනම් අග්ගං
විදූනම්
තාසං අහං
තාසං
ඉතිදිද
ඉතිදිද
යනමෙහි
යනමෙහි
සම්ධිකාරේ කියන කියනු ලැබේ
සම්ධිකාරේ කියන ලැබේ
කොචි ලෝපං
කොචි ලෝපං
එහිදී කොචි ලෝපං යන සූත්‍රයේ යෙදේ
එහිදී කොචි ලෝපං යන සූත්‍රයේ යෙදේ
කොචි ලෝපං යනු
කොචි ලෝපං යනු
ලෝප විධාන සූත්‍රයි
ලෝප විධාන සූත්‍රයි
කොචි යන්ද
කොචි යන්ද
ලෝපං යන්ද
ලෝපං යන්ද
පද යෝය
පද යෝය
පද දෙකකි
පද දෙකකි
කොචි යනු
කොචි යනු
නිපාතයි
නිපාතයි
ලෝපං යනු
ලෝපං යනු
අකාරාන්ත කුල්ලිංග
අකාරාන්ත කුල්ලිංග
කිතකාන්ත
කිතකාන්ත
ဒုတိයා ඒක වචනයි
ဒုတိයා ඒක වචනයි
තොර මේකේ සූත්‍රයේ අර්ථ කියද්දී සරේ කියන පදයයි විග්‍රහීතං කියන පදයයි එකතු කරලා අපි අර්ථ කියන්න ඕන. අපි මේ ටිකත් එකතු කරලා සූත්‍රයේ අර්ථ කියමු. සරේ ස්වරයක් පසු ඇති කල්හි
ස්වරයක් පසු ඇති කල්හි
නිග්ගහීතං
නිග්ගහීතං
නිග්ගහීතය
නිග්ගහීතය
කොචි ඇතැම් තැනක
කොචි ඇතැම් තැනක
ලෝපං
ලෝපං
ලොක්වේ
ලොක්වේ
නද ලෝපයට පැමිණේ
ලෝපයට පැමිණේ
කොට අපි මේකේ වෘත්තියක් කියමු. කොචි ලෝපං ඉති
කොචි ලෝපං ඉති
කොචි ලෝපං යන සූත්‍රයෙන්
කොචි ලෝපං යන සූත්‍රයෙන්
හරි
සරේ
ස්වරයක් පරකල්හි
ස්වරයක් පරකල්හි
බින්දු ලෝකෝ
බින්දු ලෝකෝ
බින්දුව ලෝප වෙයි
බින්දුව ලෝප වෙයි
විදූනග්ගං
විදූනග්ගං
විදූනග්ගං යයි පදයක් සැකසේ
විදූනග්ගං යයි පදයක් සැකසේ
දීඝේ
දීඝේ
දීර්ඝය පරස්සර දීර්ඝය වූ කල්පි
පරස්සර දීර්ඝය වූ කල්පි
තාසාහං
තාසාහං
තාසාහං යයි පදයක් සැකසේ
තාසාහං යයි පදයක් සැකසේ
මේ කියන්නේ තාසං අහං කියන පදේ පූර්වස්වර නිග්‍රහිතයයි පූර්වස්වරයයි ලොප් වෙලා පරස්සරයේ දීර්ඝ වුණාම හැදෙන විදිය ගැනයි මේ කියන්නේ. හරි අපි ඒකේ යෙදෙන විදිය ගැන බලමු. කොට වචනයක් තියෙනවා විදූනම් අග්ගං කියලා. ඊට පස්සේ විදූනම් කියන පදේ නිග්ගහීතය ලොප් වෙනවා මොකෙන්ද? ආනන්දස්ව කොචි ලෝපං සූත්‍රේ නිග්ගහීතය ලොප් වෙනවා. ඊට පස්සේ දැන් කොහොමද තියෙන්නේ? විදූන අග්ගං කියලා. ඊට පස්සේ මේ විදූන කියන එකේ අල්නයන්නයි අයන්නයි වෙන් කර ගන්නවා. අග්ගං කුබමදෝ පිටිත සූත්‍රේ ඕනෙත් නැති විජය ගත්තේ පැහැදිලි නේද? පස්සේ මේ තෙලමාපහු ඇවිල්ලා විදුන් අ අග්ගං කියලා හිතිනවා. මේ කයින් වුණා තරා පරිලෝකන් අය තරන් යුක්ති විදුන් අග්ගං කියලා පදෙක ඔක්කොම ලියන්න ඕනෙත් නැහැ දැන් පුරු නිසා නේද? කොට අපිට ටිකක් හුරු වුණාම අතන දැන් අපි ටිකක් කාලයක් ගියයින් පස්සේ නම් කලේ මේක මේ ටික මේ පෙළ ලිව්වා කොචි ලෝපං. එතනම එහා පැත්තෙන් කුබ්බ මදෝටිත සරාසරි නයේ පරං කියලා ටික ලියලා මේ පදේ ඔක්කොම ටික එකට වෙලා මේ පදේ හැදෙනවා. හරිනේ. එහෙනම් ඉතින් ඊළඟ එකට යමු බලන්න මේ. ඊට පස්සේ තාසාහං කියන වචනේ. ඒක අපි ඉක්මනට හදාගමු. තාසං තාසං අහං. මම සූත්‍ර ලියන්නේ වෙලා යන නිසා. තාසං අහං කියන පදේ මේකේ මේ සූත්‍රයෙන් කොචිලෝපං සූත්‍රයෙන් නිග්‍රහිතේ ලොප් වෙනවා. පිළිවෙල මේක බලාගන්න. ඉතිපස්සේ දැන් තියෙන්නේ තාස කියලානේ. ඒක ඉතින් අපි පුබ්බමදෝටිත සූත්‍රයෙන් වෙන් කරගන්නවා. ඉතිපස්සේ තා අ අහං සරාසරේ ලෝපං පුරස්සර ලෝපය කරනවා. ඊට පස්සේ තාස් අහං කියන එකේ අයන්න දීගං සූත්‍රයෙන් ආයන්න කරනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ තාස් ආහං. නයේ පරං සූත්‍රය තාසාහ කියලා උත්තරේ ලැබෙනවා. හොයන්න බැරිද දන්නේ කමන්නේ. හොයන්න පුළුවන්. පේනවද? සරලු ඒ පරණේ අපව දීගන් සූත්‍රය අමත කරාව. පුබ්බසරේ ලුත්ති පූර්වස්වරේ ලොප්පු කල්ලි පරස්වරේ දීර්ඝවි. මේක සරාසරි රෝපං සූත්‍රයේ විලාම තමයි මේක වෙන්නේ මොන අනිවාර්යයෙන්. සරේ ලොප්ුණාමයි මේක වෙන්නේ. හරි. තාසහංගිර පදේ හැදෙනවා. අපි ඊළඟ එකත් බලමු ඉස්සරහට. බුද්ධානං සාසනං සංරාගු ඉති ඉහ යන මෙහි සන්ධිකාරය කියන බැබි ව්‍යංජනේච. එහිදී ව්‍යංජනේච යන සූත්‍රයේ යෙදේ. ව්‍යංජනේච යනු ලෝප විධාන සූත්‍රයි. ව්‍යංජනේ යනුද ච යනුද පදයෝය. මෙහි පද දෙකකි. ව්‍යංජනේ යනු අකාරාන්ත පුල්ලිංග හිතකාන්ත සත්තමී ඒකවචනයි. ච යනු නිපාතයි. එතකොට මේකටත් කොචි කියන පදෙයි ලෝපං කියන පදෙයි එකතු කරලා අර්ථ කියන්න ඕන. අපි ඒ ටිකත් එකතු කරලා සූත්‍රයේ අර්ථ කියමු. ව්‍යංජනේච. ව්‍යංජනයක් පරකල්හිද නිග්ගහීතං. නිග්ගහීතය. කොචි ඇතැම් තැනක ලෝපං
ලෝපං
ලෝපයට කැමිනේ
ලෝපයට
කැමිනේ. එතකොට මේකේ වෘත්‍ය කියාගෙන යමු. ව්‍යංජනේච ඉති ව්‍යංජනේච යන සූත්‍රයෙන් බින්දු ලෝකෝ බින්දුව ලොක් වෙයි. බුද්ධාන සාසනං බුද්ධාන සාසනං යැයි පදයක් සැකසේ. දීඝේ පූර්වස්වරය දීර්ඝ වූ කල්හි සාරාගු සාරාගෝ යනුවෙන් පදයක් සැකසි. එතකොට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? බින්දුව ලොක් කරන්න පුළුවන් විදියක් ගැන. වචන දෙක තියෙන්නේ බුද්ධානං සාසනං. එතකොට සාසනං කියන එක පණිවිඩය කියන අර්ථයක් තියෙනවා. එතකොට ඒතං බුද්ධාන සාසනං. මේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි පණිවිඩයයි. එතකොට බුද්ධානං සාසනං කියන එක තමයි බුද්ධාන සාසනං වෙන්නේ. අර බුද්ධානං බුදුරජාණන් වහන්සේලාගේ කියන අර්ථයේ තිබ්බ පදේ නිග්‍රහිතය ලොප් වෙලා බුද්ධාන සාසනං කියලා පදයක් වෙනවා. කොහෙද තියෙන්නේ කියමු බලන්න.
එතන තියෙනවා ඈ.
එතකොට මේකෙදි මේ මුල් පදේ හැදුන හැටි පැහැදිලි. බුද්ධාන සාසනං කියනකොට ඔන්න ඊට පස්සේ තව පදයක් තියෙනවා සංරාගෝ කියලා. සංරාගෝ. එතකොට මේකේ පදේ හැදෙන්නේ සාරාගෝ කියලා. සංරාගෝ කියන එකේ බිඳුව ලොප් කරනවා මේ දැන් කියපු සූත්‍රයෙන්. ව්‍යංජනයක් පරකල්හි බිඳුව ලොප් වෙනවා. රා යන්නනේ තියෙන කලින් එකෙත් එහෙමයි. සාසනං කියන එකේ සා යන්න තිබුණේ. ව්‍යංජනය. ව්‍යංජනයකට කලින් තිබුණු බිඳුව ලොප් වුණා. ඊට පස්සේ මොකද්ද විමල ජීවාස්මතු වෙන්නේ? ඊට පස්සේ දැන් මේ බින්දුව ලොප් වෙලා සරාගෝ කියලායි තියෙන්නේ. සරාගෝ. ඊට පස්සේ සයන්නේ තියෙන අයන් අපි වෙන් කරගන්නවා පුබ්බමදෝට්ඨිත සූත්‍රයෙන්. ඊට පස්සේ පූර්වස්වරය ලොප් කරනවා සරාසරි ලෝපං සූත්‍රයෙන්. පරස්වරය පූර්වස්වරය නෙවෙයි, මෙතන පූර්වස්වරයක්ම තමයි තියෙන්නේ. මේකෙදී ව්‍යංජනේච දීගම් කියන එක. ව්‍යංජනයක් පරකල්හි දීර්ඝයි කියන එක. මෙතනදී පූර්වස්වර ලෝපයක් වෙන්නේ නැහැ. මෙතනදී කෙලින්ම දීර්ඝයක් විතරයි වෙන්නේ. එතකොට ඒ ව්‍යංජනයක් පරකල්හි දීර්ඝ වෙනවයි කියන දීගම් සූත්‍රයෙන් ව්‍යංජන යටතේ තියෙන දීර්ඝ සූත්‍රයේදී දැන් බාලාවතාරයේදී නම් කිව්වේ ව්‍යංජනේච දීඝෝ කියලා. ව්‍යංජනයක් පරකල්හි දීර්ඝය වෙනවයි කියලා.
ත්‍යාහක් කියලා.
ඔව්. හැබැයි දැන් රූපසිද්ධි පච්චායන පොත්වල තවත් දීඝං සූත්‍රයක් ව්‍යංජන සංදි වල කියලා තියෙනවා. ඒතර මේකෙදී එකයි එකෙන් දෙකම කරනවා කමන්නේ. ව්‍යංජනයක් පිටිපස්සෙන් තිබ්බත් දීර්ඝය කරන්න පුළුවන්. ඒක තමයි මෙතනදි වෙන්නේ. දීඝං සූත්‍රය. ඊට පස්සේ සාරාගෝ කියලා පදේ හැදෙනවා. හරි නේද? කියන්නේ. හරි. බව ඉතිරි ටිකක් ඉවර වෙන්නම කියමුද මොකද? බීජං ඉව ඉති ඉහ.
බීජං
ඉව යන මෙහි
සන්ධිකාරය
කියනු ලැබේ. පරෝවාසරෝ එහිදී පරෝවාසරෝ යන සූත්‍රයේදී පරෝවාසරෝ යන් ලෝභ විධාන සූත්‍රයි. පරෝ යනුද වා යනුද සරෝ යනුද පදයෝය පද තුනකි. පරෝ යනු අකාරාන්ත පුල්ලිංග කිතකාංක ප්‍රථමා ඒක වචනයි. වා යනු නිපාතයි. සරෝ යනු අකාරාන්ත පුල්ලිංග කිතකාංක ප්‍රථමා ඒක වචනයි. මේකේ ඒ පදවලට නිග්‍රහීතං කියන පදයේ විභක්ති වෙනස් කරලා විපරියාසයක් කරලා නිග්‍රහීතං හා කියලා අපි ගන්න ඕන. ඒත් එකම ලෝපං කියලා පදයක් අනුවර්ත එකතු කරගන්න ඕන. අපි මේ පද දෙකත් එකතු කරලා සූත්‍රයේ අර්ථ කියනවා. නිග්‍රහීතං හා පරෝ
සරෝ.
හොඳයි නේද? නිග්‍රහීතං හා පරෝ සරෝ. නිග්ගහීතය කෙරෙන් පසුව ඇති ස්වරය වා විවස්ථිත විභාෂා වශයෙන් ලෝපං ලෝපයට පැමිණේ. තර අපි ඒකේ වෘත්තියක් කියනවා. බින්දුතෝ පරෝ සරෝ බින්දුවෙන් පසුව ඇති ස්වරය වා වේවත්ිත විභාෂා වශයෙන් ලෝපං ලෝපයට පැමිණේ. බීජංව බීජංවයයි පදයක් සැකසේ. ඒකත් හරි ලේසි. දැන් මෙතනදි මේ කියන්නේ මුල් පදයේ අග බින්දුවක් තියෙනවා. අග පදයේ මුල ස්වරයක් තියෙනවා. ඒ තැනකදී මෙන්න මේ පසු පදයේ මුල තියෙන පිටිපස්සේ පදයේ මුලින් තියෙන ස්වරය අයින් කරලා දාන්න පුළුවන්. ලොක් කරන්න පුළුවන්. එහෙම වුණාම මෙන්න මේ විදිහේ පදයක් හදෙනවා. අපි උදාහරණ මේකම ගත්තොත් බීජං ඉව බීජයක් මෙන් කියන එක. ඉතින් එතකොට මෙන්න බින්දුවක් තියෙනවා, පිටිපස්සෙන් යන්නක් තියෙනවා, ස්වරයක් තියෙනවා. ස්වරය ලොක් කරනවා. බීජංව කියලා පදයක් හදේ. පැහැදිලි. හරි ලේසි. පේනි තුන.
රාභෝ කියද්දී සංගා
රායන්න නිදීනේ. රායන්න කියන්නේ ව්‍යංජනය. ඒක තමයි. දැන් ඔක වෙන්නෙම ව්‍යංජනයක්
පරකාරයි.
දෙකේ වෙනස වෙනසක් නැහැ. දැන් මෙතනදිත් බිඳුව ලොප් වුණා. ක්‍රම දෙකක් නෙවෙයි. එකම සූත්‍රයේ යටතේ දෙකම කිව්වේ. එකම සූත්‍රයේ යටතේ දෙකම. ක්‍රම දෙකක් නෑ. මේකෙදි වෙනසකට ආවේ දීගං සූත්‍රයේ අමතරව යෙදුණා. එච්චරයි. අර සූත්‍රයට අමතරව දීගං සූත්‍රය යෙදුණා. පැහැදිලිනේ නේද? තාරක දීර්ඝයක් නොවුණු තැනකට උදාහරණයක් මේක. ඒ සූත්‍රයත් යෙදිලා ඊට අමතරව දීර්ඝයකුත් තුන තැන. හරිනේ? බුද්ධානං කියලා කියන්නේ
බුද්ධානං සාධන.
හා බුද්ධ.
ඒක ධම්මානං සාධන, සංඝානං සාධන කියනවා.
ආ එහෙම.
ඔව්. ගියයි.
ඒ දන්නේ.
පොඩි නෑ පොඩි. ඒ
සරාගෝ කියලා පුළුවන්. ඒතකොට ඒක වෙන අර්ථයක්. සහ රාගීන යෝ වත්තේති සරාගෝ. ඒක වෙන කතාවක්. එහෙම පදයකුත් තියෙනවා. ඒක වෙන අර්ථයක්. මේක නෙමෙයි. රාගය සහිත පුද්ගලයා කියන්නේ රාගය රහිත, රාගය සහිත කෙනා. ඔය සාසනය කියන එක පණිවිඩය කියන අර්ථය තියෙනවා. ශාසනන්ගේ අනුශාසනන් කියද්දී ඒ අර්ථයම නෙවෙයි අනුශාසනාව කියනවා. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. සාරාගෝ කියන එක. හොඳින් රත්තු හොඳින් ඇලුණු කියන අර්ථයක් තියෙනවා. තදින් ඇලුණු සාරාග සංරාග. හරි අපි ඊළඟ සූත්‍රයට යමු. මේ ඒවං අස්ස ඉති ඉහ
ඒවං අස්ස ඉති ඉහ
ඒවං අස්ස යන මිහි
ඒවං අස්ස යන මිහි
සංධිකාර්ය කියනු ලැබේ
සංධිකාර්ය කියනු ලැබේ
ව්‍යංජනෝච විසංයෝගෝ
ව්‍යංජනෝච විසංයෝගෝ
එහිදී ව්‍යංජනෝච විසංයෝගෝ යන සූත්‍රයේදී ව්‍යංජනෝ යනුද ච යනුද විසංයෝගෝ යනුද පදයෝය මෙහි පද තුනකි. ව්‍යංජනෝ යනු අකාරාන්ත පුල්ලිංග හිතකාන්ත ප්‍රථමා ඒක වචනයි ච යනු නිපාතයි විසංයෝගෝ යනු අකාරාන්ත පුල්ලිංග සමාසාන්ත ප්‍රථමා ඒක වචනයි. එතකොට මේකේ අර්ථ කියද්දී සූත්‍රයේ අර්ථ කියද්දී කලින් විදියටම නිග්‍රහී සම්හා කියන එකයි පරේ කියන පදෙයි හරේ කියන පදෙයි ලුත්තේ කියන පදෙයි පද හතරක් සූත්‍රයට එකතු කරගෙන තමයි අර්ථ කියන්නේ. අපි ඒ ටිකත් එකතු කරලා සූත්‍රයේ අර්ථය කියමු. කවුරුරි මේක මේක විසංයෝගයක් කරන්නේ. එතනදී ඇත්තටම ලෝපේකුත් සිද්ධ වෙනවා සංයෝගය විසංයෝගයකුත් වෙනවා. එතනදී ඒත් ඉන්නේ ලෝපයක්ම තමයි. ව්‍යංජන ලෝපය ලෝප විධාන. හරි අපි කියාගෙන යමු මේකේ වෘත්තිය. බින්දුතෝ පරේ සරේ
බින්දුතෝ පරේ සරේ
නිග්ගහීතය කෙරෙන් මේකේ සූත්‍රය පද එකතු කරලා කිව්වේ නෑ නේද? අපි ඒක ටික කියලා ඉස්සරිනා. නිග්ගහීතම්හා
නිග්ගහීතම්හා
නිග්ගහීතය කෙරෙන්
නිග්ගහීතය කෙරෙන්
පරේ සරේ ලුත්තේ
පරේ සරේ ලුත්තේ
පසුව ඇති ස්වරය ලොක් කළ කල කල්හි
පසුව ඇති ස්වරය ලොක් කළ කල්හි
ව්‍යංජනෝච
ව්‍යංජනෝච
ව්‍යංජනයද
ව්‍යංජනයද
විසංයෝගෝ
විසංයෝගෝ
විසංයෝග වෙයි
විසංයෝග වෙයි.
හරි මොකද්ද විසංයෝග වෙනවයි කියන්නේ කියන එක අපි ඉස්සරහට කියනවා. ඒ කියන්නේ සංයෝගයේ තියෙන හල් අකුර අයින් වෙනවා ලොක් වෙලා යනවා කියන එක. අපි ඒක ඉස්සරහට කියමු. මේකේ වෘත්තියක් කියමු. බින්දුතෝ
බින්දුතෝ
බින්දුව කෙරෙන්
බින්දුව කෙරෙන්
පරේ සරේ ලුත්තේ
පරේ සරේ ලුත්තේ
පර ස්වරය ලොක් වූ කල්හි
පර ස්වරය ලොක් වූ කල්හි
සංයෝගෝ ව්‍යංජනෝ
සංයෝගෝ ව්‍යංජනෝ
සංයෝග ව්‍යංජනය
සංයෝග ව්‍යංජනය
විනට්ඨ සංයෝගෝ හෝති ඉති
විනට්ඨ සංයෝගෝ හෝති ඉති
නැසුණු සංයෝග ඇත්තේ නොයි
නැසුණු සංයෝග ඇත්තේ නොයි
පුබ්බ සලෝපෝ
පුබ්බ සලෝපෝ
සංයෝගයේ මුලින් නැති
සංයෝගයේ මුලින් නැති
සකාරය ලොක් වෙයි
සකාරය ලොක් වෙයි
ඒ වංශ
ඒ
වංශ යයි පදේ සැකසේ
ඒ වංශ යයි
පදේ සැකසේ. හරි මොකක්ද මේ කිව්වේ? මේ සූත්‍රයෙන් කරන්නේ දැන් අපි අර කලින් කියපු සූත්‍රයෙන් පරෝවා තරෝ කියන සූත්‍රයෙන් පිටිපස්සෙන් තියෙන අයන්න ලොප් වෙනවා. පරෝවා දැන් මේක සිද්ධ වෙන්නේ නිග්ගහීතේකින් අවසන් වෙන පදයක් තියෙනවා, ඊට පස්සේ ස්වරේකින් පටන් අරගෙන ඊට පස්සේ ඒත් එක්කම සංයෝග අකුරකු තියෙන වචනයක් තියෙනවා, සංයෝගයක් සහිත වචනයක් තියෙනවා. ඒ තැනකදී ඉස්සරලා වෙනවා කලින් කියපු සූත්‍රයෙන් පරෝවා සරෝ සූත්‍රයෙන් පිටිපස්සේ තියෙන ස්වරේ ලොප් වෙනවා. පැහැදිලි? දැන් ඒවං අස්ස කියලා තියෙනවා. ඒවං අස්ස මෙසේ වන්නේ. ඊට පස්සේ අයන්න ලොප් වුණාම ඒ වංස ඒක කියන්නත් අමාරුයි. සයනු දෙකක් එක ළඟ තියෙනවා, දැඩි අකුරු දෙකක් බිඳුව තියෙනවා, ඊට පස්සේ ස්ස කොටස තියෙනවා. ඊට පස්සේ දැන් අපි මේ කියපු සූත්‍රයෙන් කරන්නේ ඒ බැඳි අකුරේ තියෙන මුල් හල් සයන්න ලොක් කරලා දා. මෙන්න මේ හල් සයන්න ලොක් කරලා දා. නෑ නෑ වාපරව අතුරු ඒ ස්වර ස්වරයක් මොනින් දීපොත් නේද? හරෝ වාසරෝ සූ හරකෙන්ද මෙතේ වන්නේ. ඒ ඒ ගැන එච්ච හිතන්න එපා. එහෙමම මෙතේ ඔහුට කියලා එන්නත් පුළුවන්. ඒවා ගැන වාක්‍යයක නැතුව අර්ථ කියන්න බෑ මේ වගේ දැන්. අස්ස කියන්නේ වන්නේ කියන අර්ථයක් තියෙනවා ක්‍රියාපදයක විදියට. මොහුට මොහුගේ මේයට මේ ඒ වගේ ඒක උප්පං අස්සා කියන ඇයට මල් වර උපන්නේ. ඒකත් හැදෙන්නේ මේ විදිහට තමයි. උප්පංසා උප්පජ්ජි උප්පංසා උප්පජ්ජි උප්පං අස්සා උප්පජ්ජි කියන තව වචනය මේ විදිහට හැදෙන්නේ. අර්ථකථාවේ කියනවා මෙහෙම මේක වෙන් කරලා අර්ථ ගන්න උප්පං අස්සා. මේකට පදේ පස්සේ දැන් රීතිය දන්න නිසා උත්තරේ විතරක් තියෙනවා.
තෙලේ
තියෙන්නේ මේ පදේ කුප්පංසා කියන පදේ තමයි තෙලේ තියෙන්නේ. අටකතාවේ කියනවා මේ විදිහට වෙන් කරලා අර්ථ ගන්න. නැත්නම් මේක විතරක් තිබ්බනම් එහෙම හරි වැඩි. මේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. ඔය දෙකම ඉතින් මුලින්දම ආපු ක්‍රම දෙකක්. ඉතින් දැන් දෙකම මේ දැන් අටකතාවෙන් කරන්නේ මේකේ පද වෙන් කරලා ඊට අමතරව තව විස්තර කරනවා. ඊට එක්කම ව්‍යාකරණයකුත් වෙනම යනවා. හරි, එහෙමනම් මොන නිග්‍රහිත සංදිත් අවසන් වෙනවා නේද? නිග්‍රහිත සංදිත් අවසන්. එහෙනම් අද පැති තව මොනවා හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට තප්පර 15ක් දෙනවා පිරිස වැඩි නිසා. සම්තානන්ද ප්‍රශ්නති තේජානන්ද
අභ්‍යන්තර සම්පීඩනය
අන්න ඒ වගේ දේවල් තමයි කොහොමද දැන් ඉස්සරහට නාම කාණ්ඩ ගාවම
කරන්නේ
කියලා. මීට වඩා අපිට කරන කාලේ නම් මීට ගොඩක් වේගවත්. හේතුව තමයි පද මේ වගේ බෝඩ් වල ලියන්නේ. අපිට උගන්වන දවස්වල පද හදන්නේ නැහැ මේ බෝඩ් වල. ඉතින් පොතේ තියෙන එක කියාගෙන යනවා. තනියෙන් කුටියේදී හදාගෙන ඉන්න ඕනේ ඉතින් පද ටික. ඒක තමයි ක්‍රමය. අපි දැන් මේ අපිත් මේ මුල් ටිකේ මෙහෙම හදන්න ඉතින් පිටිතට පොඩ්ඩක් පුරුදු වෙන්න නිසා සංදි පාඩම විතරයි. එතනින් එහාට අපි ගැටලුවක් තියෙන තැනක් විතරක් හදනවා. අනිත් ඒවා පද බෝඩ් එකේ හදන්නේ නැහැ. වචනෙන් කියලා යනවා. එතකොට මේ සූත්‍රවලත් අපි මෙතනින් සංදි පාඩමින් පස්සේ අර පද විග්‍රහය කියන්නේ. මොකද ඒක අතරම තේරුමක් නැහැ. දැන් කිව්වට කට්ටිය නිකන් අපි කියන නිසා කියනවා මිසක ඒකේ අවබෝධයක් නැහෙනේ. ඒ නිසා ඒක ඉස්සරහට මේ පොත් අපි දෙනවා. එතනින් පස්සේ ඒ ටික බලා ගන්න පුළුවන් කොහොමද පද හැදෙන්නේ. ඒ අවබෝධයෙන් හරියට චිතක පාඩම ඒ වගේ එක වතාවක් හරි කරගත්තොත් Tamanට තේරෙනවා මේ පදේ කොහොමද හැදුනේ කියන. ඒ නිසා අපි ඊට පස්සේ තව ටිකක් වේගෙන් යනවා මේ නාමකාණ්ඩ. මොකද ඒකේ වචන හැදෙන හැටි ඉතින් කියන්නේ. බුද්ධෝ කියලා හැදුනේ කොහොමද? බුද්ධා කියලා හැදුනේ කොහොමද? ඊට පස්සේ බුද්ධං බුද්ධේ ওই පද එකින් එක හැදෙන හැටි කියනවා. විභක්ති වල අර්ථ ඔක්කොම විභක්ති ඔක්කොගෙම පද හැදුණ හැටි කියනවා. ඉතින් මේ ටික අපි විස්තරයතුළු ගොඩාක් කරන්න ගියොත් සමහර විටක අපි ඉතින් ලැබුණොත් මුල් පදේ විතරක් හරි මුල් පද කීපයක් හදනවා. එතනින් පස්සේ ගොඩාක් ඉතින් එකම රටාවකට යන්නේ. ගොඩාක් එක වගේ සූත්‍ර එන්නේ. සූත්‍ර කීපයක් විතරයි වෙනස් වෙන්නේ. ඒ තැන් අපි ඒ විදිහට යනවා. එකක් වේග. තව මොනවද වෙනස්කම් වෙන්නේ තියෙන්නේ? හරි අපි ඉතින් තව මොනවා හරි තිබුණා ඊළඟ දවසේ කතා කරමු. සමහර එක්කම දැන් දැන් ඩක්වි හන්දට වඩින්නත් බලාපොරොත්තු වෙනවා නේද? හොඳයි එහෙනම් අපි අදට අවසන් කරමු. ඉතින් මේ සැස් කරපු සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම ඒ වගේම මේ කුසල අනුමෝදන් වෙන සෑම සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රේ වේවා කියලා වෙන යෝජනා මොනවා හරි තිබුණොත් අපි ඊළඟ දවසේ කතා කරමු. ඔව් මේ පද හදන්න මේ ටිකක් ලොකු CR පොතක් ගන්න. මෙතන පොත් ටිකක් තේජානන්ද හිමියන් ගෙනල්ලා තියෙනවා. ස්වාමීන් වහන්සේලා කැමති ස්වාමීන් වහන්සේලා මේ පොත් අරගෙන මේකේ තනි රූල් පොත්වල හදන එක මම හිතන්නේ ටිකක් අකුරු ලොකුවට වගේ කෙනෙක් ලියනවා නම් ලේසි. කොහොම හරි කමන්නේ තමන් කැමති විදියකට කොටු රූල් පොත් එකක් දෙකක් තියෙනවා නේද? ඔව් ඒක ගන්න. පද පොත් ගත්තට විතරක්මදි පද හදන්න පටන් ගමු. හොඳයි. ඩක්වේ වඩින්න තියෙන ගමන් අතර දැන් වැඩියක් කමන්නේ නේද? කමන්නේ. නිතරම අපි ඉතින් අර මේ දේවල් කරනවා එක්කම